නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සෝදානං වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බෙදක් ශ්‍රවණය කරන්ට. එනිසා හැම දෙනාම ඉතාමත් වමනාවෙන් තුනුරුවන් කෙරෙහි විශ්වාසය ඇතුව මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ වගේම තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී මේ දේශනාව ඔස්සේම හිත මෙහෙවමින් හැම දිනාම ධර්මයේ ශ්‍රවණය කරන්ට කියලා මුලින්ම මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේදී බොහෝම ශ්‍රේෂ්ඨ පඬිත කුසල ක්‍රියාවක් සිද්ධ කරපු සත්පුරුෂ පින්වතුන් කීප දෙනෙකුට අනුග්‍රහ වශයෙන් තමයි විශේෂයෙන් මේ දේශනාව පවත්වන්නේ. ඒ තමයි හර්ෂ සිරිවර්ධන මහත්මා, ඒ වගේම අනුසා විජේසූරිය මෙතිනිය, චිත්‍රා සිරිවර්ධන මෙතිනිය, ප්‍රභා දයාවංශ මහත්මා, අමරනාථ නරසිංහ කියන මේ සත්පුරුෂ පින්වතුන් එකතු වෙලා මේ අහිංසක ලෝකයට සද්ධර්මය තමන්ට දේශනා කරන්නට අපහසු නිසා ලෝකයට බණ ධර්මය කියලා දෙන්න පහසුකමක් සැලසීම් වශයෙන් මේ ධර්මාසනයක් සකස් කළා. ඒක මුලින්ම පූජා කළා. ඒ ආසනේ ඉඳගෙන තමයි මේ ධර්ම දේශනාව කරන්නේ. ඉතින් ඒ පින්වුතුන් තම රමණට හැකි පමණකින් මේ පින්වුතුන්ටත් ඒ පින්වුතුන්ටත් අනුග්‍රහ පිණිස මේ සත්ක්‍රියාව සිද්ධ කරන නිසා ඒ සෑම දිනාගෙම යහපත් අදහස් සමුද්ධ වේවා, සාර්ථක වේවා කියන කලන අදහසින් අපි මේ ධර්ම දේශනාව පවත්වනවා. ඒ වගේම මේ සත් අදහසින්ම ඉඳගෙන මේ සෑම දිනව මේ දේශනාව ශ්‍රවණය කටයුතුයි. පින්වතුනි, ඉමක් කොනක් පරක් තෙරක් නැති අනවරාග්‍රෝ සංසාර ගමනක ඔබත් මාත් ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් ආවා. මේ ආපු දීර්ඝ සංසාර ගමනේදී එකම බුද්ධ ශාසනයක්වත් හරියට අපි ඇසුරු නොකළ නිසා, අවබෝධ කර නොගත්ත නිසා තාම අපි සසරට උරුම වෙච්ච නියම වෙච්ච අය වෙලා. ඉතින් බුද්ධ දේශනාව ස්වභාවයෙන් ටිකක් ගැඹුරුයි, ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. නමුත් නුවණක් තියෙන, සද්ධාව තියෙන කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරන්න බැරි නෑ. පුළුවන් මරණයෙන් පස්සේ නෙමෙයි, මේ ජීවිතයේදී මේ ධර්මය අවබෝධ කරගත හැකි. ඉතින් මේ ධර්මය අවබෝධ වුණොත් තමයි අපිට මේ සියලුම සසර දුක නිමා කරගන්න පුළුවන් වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නොයෙක් විටක සසර ස්වභාවයේ ආදීනවේ දුක් සහිත බව පෙන්වා වදාලා, සසර විඳ දුක්, ඒ වගේම අනාගතේ විඳින්න වෙන දුක් පෙන්වලා තියි. නමුත් භවයෙන් වෙහිලා නිසා අපිට ඒ දුක් පෙනෙන්නේ නැහැ. භව වැස්මක් ඇති, භව ආවරණයක් ඇති, අතීත අනාගත දෙක නොපෙනීම පුදුමයක් නෙමෙයි, බව වැස්මක් නැති, බව ආවරණයක් නැති අපේ මේ ජීවිතය තුළ පවතින සැබෑම ස්වභාවයත් අපිට නොපෙනෙනකොට. ඉතින් ඒ නිසා අපිට පුළුවනි අද දවසේදී බුද්ධිමත් වුණොත් මේ සියලු දුක අපේ ජීවිතයෙන් අයින් කරගන්න. කුමක් නිසාද? අද අපි මේ විඳින දුක බොහෝ අතීත සසරක ඉඳන් ගිනාපු දුකක් නෙමෙයි. ඒ වගේම බොහෝ සසරට අරගෙන යන දුකක් නෙමෙයි. එතන එතන අවිද්‍යාව නිසා, තණ්හාව නිසා දුක හදාගෙන දුක් විඳින පැවැත්මක් තියෙනවා. අපි ඒක ටිකක් විමර්ශනය කරලා බැලුවොත් දැන් අපිට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි පෙර ජීවිතයේ කුසල කුසල කර්ම කළා, ඒ හින්දා මේ අපි දැන් ඉපදිලා ආය දුක් විඳිනවා. අදත් කුසල කුසල කර්ම රැස් කරගෙන මතුවටත් මේ වගේ සසර යනවා කියලා අපි සසරෙන් ඉඳන් ආපහු කුසල කුසල කර්ම කරගෙන අපි එහා පැතර ගිහලා දුක් විඳිනවා කියලා හිතෙන්න පුළුවන්. නමුත් එසේ නොදත යුතුයි. එතන එතන අවිද්‍යාව නිසා හටගත් ස්කන්ධ ටිකට පුද්ගල භාවය ඇති කරගෙන ඒ ඒ ජීවිතය තුළ දුක් විඳින බවක් තියේ. නමුත් මේ පුද්ගලයා, මේ සත්වයා කොහේ ඉඳන්වත් ආවවත් කොහාටවත් යන කෙනෙක්වත් නෙමෙයි. දුකත් එහෙමයි. අපි කිව්වොත් දැන් අද ඕගොල්ලන්ගේ ජීවිතේ හැම කෙනාටම මොනව මොන හරි සිහි කෙරුවොත් හොයාගන්න බැරි වෙන්නේ ඕන තරම් දුක් ටිකක් තියේ. දරුවන්ගේ ප්‍රශ්න, මුණුපුරංග ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ණයතුරු, නින්දා, පහස, ඇනුම් බැනුම් ඔය වගේ දේවල් හොයාගන්න බැරි නෑ නේද? හැමෝටම තියේ. හොඳයි, අපි මේට අවුරුදු 10ක් පිටිපස්සට ආපහු නුවණින් ගියෝ. අද තියෙන දුක් වලින් දුක් කීයක් මේට අවුරුදු 10කට ඉස්සෙල්ලා තියෙන්නේද්ද, කීයක් නැති වෙන්නේද්ද? අපිට බැලුවොත් නෝනෙන් අපිටම පෙනෙයි සමහර දුක් අපිට ඉපදිලා ඒ කාලේ තිබුණේ නැහැ. ඒ කාලේ නැති දුක් අද තියෙනවා. හැබැයි අද අපිට දුකක් හැටියට නැහැ. නමුත් එදා මෙහෙම දුක් ටිකක් තිබුණා කියලා අඩු වැඩි කමක් පෙනේ නේද? ඊට තවත් අවුරුදු 10ක් එහාට ගියොත් මේට අවුරුදු 10කට එහා තිබුණු මේ දැනුත් තියෙන දුක් එදා තියෙන්න නැතුව ඇති. එදා තිබුණු ඒවා අද නැතුව ඇති. ඒ වගේම අපි හැම කෙනෙක්ම පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ වගේ ගත්තෝ. දරුවන්ගේ ප්‍රශ්න, මුණුපුරාලගේ ප්‍රශ්න, බිරින්දලගේ ප්‍රශ්න, ස්වාමි පුරුෂයාගේ ප්‍රශ්න කියලා ওই දුක් මොකක් තිබුණාද? ඉතින් අපි මේ දුක උප්පත්ති වශයෙන් අරගෙන ආවනම් කුඩා කාලේ ඉඳලා මේක විදිහටම තියෙන්න ඕනේ නේද? ඒ ඉතින් අපි උප්පත්ති වශයෙන් එනකොට දුක අරගෙන ආවනම් ඉපදුණු දවසේ ඉඳලා මේ දුක් ටික තියෙන්න ඕනේ. නමුත් අපිට පෙවුණ කුඩා කාලේ නැති දේවල් තරුණ කාලෙදි තියෙනවා. තරුණ කාලේ නැති දුක් ටිකක් තලත් යන වයසේදී. ඒ එදාත් නැති දුක් ටිකක් වයසට යනකොට. එහෙනම් එතන 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 අපි දුක් එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි බලමු අපිට හිතෙන්න පුළුවන් අපි නැත්නම් මේ සත්වයා පෙර කුසල කුසල කර්ම කරගෙනයි දැන් ආවේ කියලානේ අපිට හිතෙන්නේ ගොඩක් දෙනෙකුට. ඊට පස්සේ අපි කළ කුසල අකුසල කර්ම වලට අනුව ප්‍රතිසන්දි වශයෙන් යනවා කියලානේ ලෝකෙ පෙනෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඊට වඩා ගොඩාක් ගැඹුරු දර්ශනයක් දෙන්නේ. අපි මෙහෙම කළොත් ඔගොල්ලන්ගේ දැන් හැම කෙනාටම මෙතන මට පේන්නේ ඉන්න අය නම් ගොඩක් වයස අය ඉන්නේ, තරුණ කීප දෙනෙකුත් ඉන්නවා. හරි, අපි වයස අවුරුදු 50 60 ඉන්න මේ අම්මා කෙනෙක් උපාසක මහත්තයෙක් ගත්තොත් ඔගලන්ට ওই රූපය අද හිතෙන්නේ මම කියලානේ නේද? හරි, ඊට පස්සේ තව අවුරුදු 20කට ඉස්සෙල්ලා තිබුණු රූපේ ওই රූපේ දෙක වෙනස්ද සමානද? වෙනස්. එතකොට එදා ඒ රූපෙත් මම වුණා, අද මේ රූපෙත් මම. හොඳයි. තව අවුරුදු 40කට පිටිපසට ගියොත්. ඕගොල්ලන්ගේ වයස අවුරුදු 10 කාලෙදි තිබුණු රූපෙකුත්, අවුරුදු 30 කාලේ රූපෙකුත්, අවුරුදු 50 කාලේ රූපෙකුත් ගත්තොත්. ඔය 10 කාලෙදි 30 කාලේ 50 කාලේ තියෙන ශරීරවල නැත්තම් රූපෙ වෙනස් නේද? වෙනස්. එතකොට මට කියන්න දැන් ඕගොල්ලන්ගේ රූපේ, තමන්ගේ රූපේ අවුරුදු 10 කාලේ තිබුණු රූපෙද 30 කාලේකද දැන් එකද මම? තුනම, ඒ රූප තුනම මම වෙන්න බෑනේ. ඉතින් අපි උප්පත්තියෙන් ආපු මම හිටියනම් එහෙම වෙනස් වෙන්න පුළුවන්ද? එකම කෙනෙක් වෙන්න ඕනේ. ඇයි එහෙම වෙනස් වුනේ? මේ මොකක්ද වෙන්නේ කියලා දන්නවද? තේරෙනවද? නෑ නේද? මම මේ දේශනාවෙන් ඒ ටික පැහැදිලි කරලා දෙන්නම්. එතකොට මේ දේශනාව තුළින් ඒ ටික පැහැදිලි කරගත්ත හැකි. ඒකිනු දකින්ද ස්කන්ධ ටික පවතින පවතින ආකාරයට මම කියලා හිතා ගන්නවා මිසක ස්කන්ධ ටික මම නෙමෙයි. මේ සත්‍ය පුද්ගලය ආපු කෙනෙක් නෙමෙයි. කර්මානුරූපව සැකසිච්ච ස්කන්ධ ටික, එතන එතන ස්කන්ධ ටික මම කරගෙන විඳින දුකේ පැවැත්මක් නම් තියේ. ඉතින් මේ ස්වභාවය අවබෝධ නොවි අවබෝධ කර නොගෙන කිසිම දවසක කෙනෙක් දුකෙන් මිදෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ දුකෙන් ඈතර වීම සඳහා ඒකාන්තයෙන් මේ සද්ධර්මය අවබෝධ කර ගත යුතුමයි. ඒ සඳහා මම මේ පින්වුතුන්ට අද දවසේදී මතක් කරන්න යන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ තියෙනවා චූල ගෝපාල සූත්‍රය කියලා. මෙන්න මේ චූල ගෝපාල සූත්‍රය බුදුරජාණන් වහන්සේ වජ්ජිනුවර උක්කවේලායන් කියන ගමේ ගංගායුරක වාසය කරන කාලේ භික්ෂුන් වහන්සේලාට මෙන්න මෙහෙම දේශනා කරනවා. කොහොමද? මහණෙනි, මම නුඹලට පෙර වූවක් කියන්න, පෙර වෙච්ච සිද්ධියක් කියන්න. මොකක්ද? මහණෙනි, පෙර මේ මගධ දේශේ නුවණ නැති මෝඩ ගොපල්ලෙක් හිටියා. හරක් බලන කෙනේ. මේ මෝඩ ගොපල්ල දවසක් මෙන්න මෙහෙම දෙයක් කළා. වැස්ස හොඳටම වහින කාලේ වැහැලා අවසන් මාසේ ගංගාවල් වල වතුර බොහෝ සෙයින් උතුරලා යන කාලෙක ගංගේ මෙතර ඉවුරගෙන හොයන්නෙත් බලන්නෙත් නැතුව එතර ඉවුරේ තියෙන සැඩපරුසුකම් සමවිසමකම් හොයන්නේ බලන්නෙත් නැතුව මෙතර ඉඳලා එතරට තමන්ගේ ගවරෑන දැක්කුව එගොඩ කරන්න. මෙතර යුර සලකන්නෙත් නැතුව, එතර යුර සලකන්නෙත් නැතුව හරක් ටික දැක්කුවාම මහණෙනි මොකද වුනේ? ඒ මුළු ගව රංචුවම ගඟේ මැද විශාල දියසුලියකට අහුවෙලා මුළු ගව රැල්ලම විනාශයට පත් වුණා. ගව රැල්ලම විනාශයට පත් වුණා. ඒ වගේ මහණෙනි, මේ ලෝකේ යම් කිසි ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා මෙතර ඉවර වගේ මේ ලෝකයේ ගැන නුවණ නැතිනම් පරලෝකයේ ගැනත් නුවණ නැත්තම් මෙලොව ගැනත් නුවණ නැතුව පරලෝ ගැනත් නුවණ නැතුව, ඒ වගේම මාර ධර්මයේ ගැන නුවණ නැතුව, අමාර ධර්මය කියන්නේ මොකක්ද කියන එක ගැන නුවණ නැතුව, මච්චු දෙය ධර්මය කියන්නේ මොකක්ද කියලා නුවණ නැතුව, අමච්චු දෙය ධර්මය කියලා කියන්නේ මොකක්ද කියලා නුවණ නැතුව ලෝකයට අවවාද අනුශාසනා කරනවා. බොහෝ අය එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වචනය අහයිනම් ඇසිය යුතුයි කියලා සද්ධාව ඇති කරගනේ නම්, මහණෙනි, ඒ හැම දෙනාම බොහෝ කාලයක් අවැඩ පිණිස, අහිත පිණිස, දුක් පිණිස පවතින පැවැත්මක් හදා ගන්නවා. ඒ හැම දෙනාම බොහෝ කාලයක් දුක් විඳිනවා, දුකකට පත් වෙනවා. අර මෝඩ නුවණ නැති ගෝපල්ලා නිසා අහිංසක ගවයෝ අකාලේ මියදුනා වගේ, මෙලොවත් පරලොවත් දෙක නුවණින් දන්නේ නැතුව, මාර ධර්ම අමාර ධර්ම දෙක නුවණින් දන්නේ නැතුව, මච්චු දෙය ධර්මියෝ අමච්චු දෙය ධර්මියෝ මොකක්ද කියලා නුවණින් දන්නේ නැතුව අනුශාසනා කරනකොට, ඒ අනුශාසනාවත් යමෙක් අහයිනම් ඒ හැම කෙනෙක්ම ව්‍යසනයකටපත් වෙනවා, විනාශ මුඛයකටම යනවා කියලා භාගතුන් වහන්සේ පෙන්වා වදාළා. ඊට පස්සේ මහණෙනි, නුඹලාට පෙරවුවක් කියමි. ඒ වගේම මගධ රටය, මගධ රටේ හිටියා බොහෝම නුවණක් තියෙන, කරුණු කාරණා නුවණින් මෙනෙහි කළ බල්ල කටයුතු කරන දක්ෂ ගොපල්ලෙකු. ඒ ගොපල්ලා ගංගානම් ගඟේ හොඳට බලලා, මෙතරේ උරත් හොඳට සලකලා, එතරේ උරත් හොඳට සලකලා, මෙන්න මෙතනින් මේ ගවයෝ එතර කරන්න පුළුවනි, එතර කරන්න සුදුසුයි කියලා දැකලා බලලා, එයා මොකද කරන්නේ, මේ සුදුසු තුටුපොළ තෝරගෙන මෙතනින් එතර කළොත් මේ දියපහර සිඳගෙන, දියපහර කපාගෙන මේ ගවයන්ට සුවසේ එතරට යන්න පුළුවනි කියලා කරුණු කාරණා සොයලා බලලා ගවයන්ව එතර කළා. ඉස්සෙල්ලාම මහණෙනි, ගව නායකෝ, ගෝපීතු, ලොකු ගවයෝ එතර කළා. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණේ අය එතර කළා. ඊට පස්සේ සාමාන්‍ය ශක්තිවන්ත, ශක්තිය තියෙන ගවයෝ එතර කළා. ඊට පස්සේ ඒ හැම කෙනෙක්ම සුවසේ දියපහර කපාගෙන එතරට ගියා. ඊට පස්සේ බලය අඩු, දුබල, හීන, බලයෙන් හීන ගවයෝ එතර කළා. ඒ ගවයොත් එතර වුණා. කෙටියෙන්ම කියනවා නම්, දෙනගේ කිරි උරා බොන එදවසම උපන්න පැටව්, ඒ තොටින් එතර කළාම ඒ එදවසම උපන්න පැටව් උනුත් කිසිම කරදරයකින් තොරව සුවසේ එතරට ගියා, ගොපල්ලාගේ තියෙන නුවණ නිසා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මෙලෝ යම් කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, මෙලව කරුණු කාරණා ගැන නුවණින් යුක්තද, පරලෝ ධර්මයන් කෙරෙහි නුවණින් යුක්තද, මාර ධර්ම කියන්නේ මොකක්ද, අමාර ධර්ම කියන්නේ මොකක්ද, මච්චු දෙය ධර්මයෝ කියන්නේ මොකක්ද, අමච්චු දෙය ධර්මයෝ කියන්නේ මොකක්ද කියලා හොඳට නුවණද, එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වචනය යම් කිසි කෙනෙක් ඇසිය යුතුයයි කියලා හිතයි නම්, මහණෙනි, ඒ සෑම කෙනෙක්ම මේ කෙලෙස් රෝතස් නැමැති සැඩපහර සිඳලා සුවසේම ඉතර වෙනවා, සුවසේම නිවන් පුරයට යනවා කියලා පෙන්වා වදාලා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නුවණ නැති ගොපල්ලෙක් ගවරැල එතර කරන්න කියන අදහසින්මයි කළේ, නමුත් ගවරැල විනාශයටපත් වුණා. නුවණ තියෙන කෙනෙක් ඒ ගවරැල එතර කරන්න ඕනේ කියන අදහසින්මයි කළේ, නමුත් හොඳට කරුණු කාරණා හොයලා බලලා එබඳු කෙනා ඒ ගවරැල එතර කරන්න කියලා කළ දෙයින්ම සුවසේ සියලුම ගවයෝ එතර වුණා, එතර කළා කියලා පෙන්නනවා. ඊට පස්සේ ඒකෙදි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මහණෙනි යම්සේ ඒ නුවණැති ප්‍රඥෝ ගොපල්ලා සුදුසු තොටුපොලින් ගවයෝ එතර කරනකොට සියලුම ගවයෝ කිසිම උපද්‍රවයක් නැතුව එතරට ගියා වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මම මෙලවත් දන්නවා පරලවත් දන්නවා, ඒ වගේමයි මම මාර දෙය ධර්මයක් දන්නවා අමාර දෙය ධර්මයක් දන්නවා, මච්චු දෙය ධර්මයක් දන්නවා අමච්චු දෙය ධර්මයක් දන්නවා. ඒ මගේ වචනේ යමෙක් අදහයි නම් ඇසිය යුතුයයි කියලා හිතනව නම් ඒ සියලු දෙනාම සුවසේ පරතරට යනවා. යම්සේ උසබ නායකයෝ ගව නායකයෝ ගව පීතෘවරු සුවසේ එතරට ගියා වගේ මේ ලෝකේ සියලු ආශ්‍රව ධර්මයන් ක්ෂය කරලා අනාශ්‍රව වූ චේත විමුක්ති ප්‍රඥා විමුක්ති ඇති කරගත්තහු රහත්තු ඉන්නවනම් ඒ සියලු දෙනාමත් නිදුකින් සුවසේ මෙතරින් එතරට ගියාය. ඒ වගේ ඊට පස්සේ බලසම්පන්න ගවයෝ ඊට අනුව එතර වුණා වගේ යම් අනාගාමී කෙනෙක් ඉන්නවනම් එයා සුවසේ පරතරට ගිය අය. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණයේ බල ඇති අය ගවයෝ එතර වුණා වගේ සකදාගාමී කෙනෙක් ඉන්නවනම් එයා සුවසේ එතරට ගිය කෙනෙක්. එයා මෙතරට එන්න අයිති කෙනෙක් නෙමෙයි, එතරටම යන කෙනෙක්. යම්සේ දුබලු රෝග ස්වභාවයෙන් යුක්ත දුබලු අපහසු ගවයෙක් එතර වුණා නම් ඒ වගේ මේ ශාසනයේ සෝවාන් පුද්ගලයෝ සසරින් එතර වෙච්ච අය. යටත් පිරිසෙන් එදවසම උපන්න පැටියුත් මේ නුවණැති ගොපල්ල නිසා එතර වුණා නම් ඒ වගේ යම් කිසි කෙනෙක් මහණෙනි මේ ධර්ම එය දැනගෙන සද්ධා මාත්‍රයක් ඇති කරගන්න සද්ධානුසාරී පුද්ගලයෙක් වෙයි නම් මේ ධර්මයේ නුවණින් මෙන්න මෙහෙම ධර්මයක් තියෙනවා නේද කියලා නුවණින් දන්නා වූ දක්නා වූ කමක් තියෙන ධම්මානුසාරී පුද්ගලයෙක් වෙයි නම් මහණෙනි මේ අයත් ඒකාන්තෙන් නිදුකින් මෙතරින් එතරට යනවාමයි. එතරට යනවාමයි. අර ඒ දවස උපන් වසුපැටියත් මෙතොටින් එහා තොටට ගියා වගේ ධර්මය අහලා සද්ධා මාත්‍රයක් ඇති කරගන්න, ධර්ම සංඥා මාත්‍රයක් ඇති කරගන්න, ධම්මානුසාරී සද්ධානුසාරී කියන දෙන්නත් මෙතරින් සුවසේ නිදුකින් මෙතරින් එතරට යනවාමයි කියලා බුදුරජාන් වහන්සේ පෙන්වා වදාලා. එතකොට අපි මේ සූත්‍රෙන් තේරුම් ගත යුතු කරුණු ටිකක් තියෙයි. කොහොමද අපි හොයාගන්නේ නුවණක් තියෙන ගවපාලක කියන්නේ මොන වගේ කෙනෙකුටද? නුවණක් නැතුව ගවයෝ සමවිසම තොටුපොළවල් බලන්නේ නැතුව ගවයෝ ටික දක්කන්න හදන ගවපාලක කෙනෙක් හඳුනගන්නේ කොහොමද? සම විසම තොටු පොළවල් දැන හඳුනගෙන ගවයෝ දක්වන ගවපාලක කෙනෙක් හඳුනගන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා අපිට හොයාගන්න වෙනවා. ඊට පස්සේ තමයි අපි එහෙනම් මේ ගවරැළට එකතු වෙන්න ඕනේ, මේ ගවරැළෙන් අයින් වෙන්න ඕනේ කියලා තීරණය කර ගත හැකි වෙන්නේ නේද? නුවණ නැති ගෝපල්ලට උපමා කළේ මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ අනිත් අයව එතර කරවන්න හදනවා, නමුත් නුවණ නැතුව එතර කරවන්න, ගවය එතර කරන්න තමයි මේ ගඟෙන් එතර කරවන්න තමයි හැදුවේ අනිත් කෙනා. ඒ වගේ මේ සත්‍ය දුක් විඳිනවා මේ අය සසරෙන් එතර කරවන්න ඕන කියන අදහස තමයි තියෙන්නේ. එතර කරවන්න හැදුවට ඒ ගවපාලකයට නුවණ නැහැ වගේ මේ එතර කරවන්න හදන කෙනාට, ශ්‍රමණයට වේවා බ්‍රාහ්මණයට වේවා, මෙන්න මේ නුවණ නැත්තම්. මොකද්ද මේ නුවණ? මෙලොව පිළිබඳ දක්ෂ නොවේ නම්, පරලොව පිළිබඳ දක්ෂ නොවේ නම්, මාර දෙහිය ධර්මයෝ කියන්නේ මොකක්ද කියලා, අමාර දෙහිය ධර්මයෝ කියන්නේ මොකක්ද කියලා, මච්චු දෙහිය ධර්මයෝ කියන්නේ මොකක්ද කියලා, අමච්චු දෙහිය ධර්මයෝ කියන්නේ මොකක්ද කියලා නුවණ නැතුව, ඒක විස්තර කරන්න දන්නේ නැතුව, විස්තර කළා පෙන්වන්න දන්නේ නැතුව, දක්ෂ නැතුව කෙනෙක් තව කෙනෙක්ව එතර කරවන්න හදනවා නම් එයා සුවසේ නිදුකින් එතරට යන්නේ නැහැ, ගඟ මැදට ගිහිල්ලා විනාශයටපත් වෙනවා. කොහොමද මෙලව දක්ෂ නැහැ කියලා කියන්නේ? එයා දන්නේ මේ ලෝකයේ තුල පවතින ධර්මතාවයේ තුල මනාකොට ලෝකය වෙහික්මාන්න, මේ ධර්මයේ කුසල්, මේ ධර්මයේ අකුසල්, මේ ධර්මයේ සේවනය කොට යුතුයි, මේ ධර්මයේ සේවනය නොකොට යුතුයි, මෙන්න මේ ආකාරයට මේ ධර්මයේ සමාදන් කරවිය යුතුයි කියලා මෙලොව ජීවිතේ සාර්ථක වෙන විදිහට මෙලොව ජීවිතේ යහපත්ව පිහිටවන්න දන්නේත් නැහැ, පිහිටවන න්‍යාය දන්නේ නැහැ. ඒ වගේම මේ අකුසල ධර්ම කළොත් පරලෝ මෙබඳු පැවැත්මක් වෙනවා, කුසල ධර්ම කළොත් පරලෝ මෙබඳු සුගතියක් වෙනවා, කුසල අකුසල ධර්ම කළොත් කුසල අකුසල සම්මිශ්‍ර වූ මෙබඳු විපාකයක් පරලෝ ලැබෙනවා. මේ ආකාරයේ කර්ම කළොත් මේ ආකාරයේ විපාකයක් ලැබෙනවා කියලා පරලෝව පෙන්නලා පරලෝව පැත්තේ දක්ෂ කරවන්න දන්නේත් නැත්තම්, කළුද නොවු සුදුද නොවු කර්ම තියෙනවා. ඒ කර්ම තුලින් සුගති දුගති කියන දෙකම අතහැරවලා නිවනටත් පමුණවන්න පුළුවනි කියලා ඒක පමුණවන්න දන්නේත් නැත්තම් එයා පරලෝව දක්ෂත් නැහැ. එතකොට මාර දෙය ධර්මයෝ කියන්නේ මොකේද? මච්චු දෙය ධර්මයෝ කියන්නේ මොකක්ද? පින්වතුනි, මෙන්න මෙතනයි ගොඩාක්ම වටින්නේ. මාර දෙය ධර්මයෝ, මාරය අනුව ගෙන යන ධර්මයෝ, මාරයට පමුණවන ධර්මයෝ මොකක්ද කියලා එයා දන්නේ නැහැ. මාරයෝ ගත්තාම ඉන්නවා පස් දෙනෙක්. පංච මාරෝ ජිතෝ නාතෝ කියලා කියන්නේ පස් මරුන් දිනු නාතයන් වහන්සේ කියලා. කන්ද මාර, ක්ලේශ මාර, අභිසංස්කාර මාර, මච්චු මාර, දේවපුත්ත මාර කියලා මාරයෝ පස් දෙනෙක් ඉන්නවා. එතකොට මෙතනදී මාර ධර්ම කියලා කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන මේ තුන් භූමිය අනු යන තණ්හාවක් තියෙනම් කෙලෙසයක් තියෙනම් මෙන්න මේකට කියනවා මාර ධර්ම කියලා. අමාර ධර්ම කියලා කියනවා මොකේදද? අමාර ධර්ම කියලා කියනවා යම් මේ තණ්හාවගේ නැති කිරීමක් වෙයි නම්, අවිද්‍යාවගේ නැති කිරීමක් වෙයි නම් මේකට කියනවා අමාර ධර්ම කියලා. මච්චු දෙය ධර්මයෝ අමච්චු දෙය ධර්මයෝ. මච්චු දෙය ධර්මයෝ කියලා කියන්නේ මොකක්ද? මච්චු දෙය කියලා කියන්නේ මරණයේ ස්වභාව කොට ඇති, නැසීමේ ස්වභාව කොට ඇති ධර්මයන්ට. කාමවචර, රූපවචර, අරූපවචර කියන තුන් භූමිය අනුවම ගිය ස්කන්ධ ධාතු ආයතනයක් තියෙනම්, ස්කන්ධයක් තියෙනම් මේ ටිකට කියනවා මොකද්ද? මච්චු දෙය ධර්මයෝ කියලා. මේ ටිකට කියනවා මොකද්ද? මච්චු දෙය ධර්මයෝ කියලා. මොකද්ද අමච්චු දෙය ධර්මයෝ? මරණයයි යන ප්‍රඥප්තිය නැති අමච්චු දෙය ධර්මයෝ. යම් මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන නව ලෝකෝත්තර ධර්මයක් තියෙනම්, එහෙම නැත්නම් සතිපට්ඨාන සම්‍යප්ප්‍රධාන සතර ඍද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය ෂ්ටාංග මාර්ගය කියලා ධර්මතාවයක් තියෙනම් මෙන්න මේ භූමියට කියනවා මොකද්ද? අමච්චු දෙය මාර කියලා. යම් කිසි කෙනෙක් අමච්චු දෙය මච්චු දෙය කියන දෙක වෙන් කළා පෙන්නලා, මාර දෙය අමාර දෙය කියන දෙක ජීවිතෙන් පෙන්නලා, මේ මච්චු දෙය ධර්මයෝ පිරිසිඳ දැකලා මාර ධර්මය ප්‍රහාණ කළ සුවසේ එතරට යන්න කියලා පාර පෙන්වන්න දක්ෂ නැත්තම්, එතර කරවන්න ඕන කියන අදහස තිබුණට ඒ ගොපල්ලට මේ ගවරල නැත්තම් මේ පිරිස ව්‍යසනයකටමපත් වෙනවා. යම් කිසි කෙනෙකුට මේ මච්චු දෙය ධර්මයෝ නැත්තම් මරණය ස්වභාව කොට ඇති ධර්මයෝ නුවණින් පෙන්නලා ඒ අනුව පවතින මහර ධර්මයේ සිඳලා මාර ධර්මයේ බැහැර කරවලා සුවසේ නිවන් පුරයට යවන්න පුළුවන් නුවණක් තියෙන ගොපල්ලා වගේ නුවණක් තියෙන ශ්‍රමණේකෝ බ්‍රාහ්මණෙක් ඉන්නවනම් අපි මේ ටික අපේ ජීවිතයෙන් පොඩ්ඩක් බලමු. කොහොමද අපි මේ මච්චු දෙය ධර්මියෝ මාර ධර්මියෝ අමාර ධර්මියෝ මච්චු දෙය ධර්මියෝ අමච්චු දෙය ධර්මියෝ තෝරගෙන ජීවිතයට ලං කරගන්නේ කියලා, ඒ හරහා මෙතරින් ඉතරට යන සුදුසු තුටුපල අපිට තෝරගන්න පුළුවන්. කිසිම උපද්‍රවයක් නැතුව එදවසම උපන්න කියලා කියන්නේ සමහර විටක කවදාවත් අහලා නැති ජීවිතයේ අහපු ඉස්සෙල්ලාම දේශනාව වෙන්න පුළුවන්. එබඳු කෙනාට සුවසේ පරතරට යන කෙනා තමයි යන්න පුළුවන් න්‍යාය ඒ අවවාදයේ තුල තියෙන එකට තමයි එදවස උපංගව පැටිය කියලා කියන්නේ. එතකොට එතනදී මච්චු දෙය ධර්මයෝ කියලා කියන්නේ මොකක්ද? මරණය ස්වභාව කොට ඇති, මරණයේ ධර්මතාවය කොට ඇති ධර්මයන්ට, ස්කන්ධයන්ට. ඒක කෙනෙක්ගේ නෙමෙයි, පුද්ගලයෙක්ගේ නෙමෙයි, සත්වයෙක්ගේ නෙමෙයි. අපි මෙහෙම කිව්වොත් ගහක් ගන්න, ගහකට වුණත් කුඩා කාලයක් ළමා කාලයක් පැලෑටි අවස්ථාවක් තියෙනවා. ගහක් කියන්නේ සත්වෙක් පුද්ගලෙද්ද? නෑ. හොඳට බලන්න පොළවේ තියෙන ඕජාසාරය අරගෙන තමන්ගේ පරම්පරාවෙන් උරුම වෙච්ච බීජ න්‍යායට අනුව පොළවේ තියෙන ඕජාසාරය උරාගෙන හැදෙන ගහ. ඒ ගහ හේතු ප්‍රත්‍යයයි. අපි කියමු අඹ ගහක් නම් ඒ ගහ හැදෙන්න හේතු වෙච්ච අඹ ඇටයට කියනවා හේතුව කියලා. ඒ අඹ ඇටේ හැදුනේ පොළවේ තියෙන රසෝජාව උරාගෙන, පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයේ අනුග්‍රහය ලබාගෙන. ඒකට කියනවා ප්‍රත්‍ය කියලා. අඹ බීජයත් පස් දියගෙන සුලං හතරේ උපකාරයත් කියන දෙකෙන්ම හැදුණු අඹ ගහට කියනවා හේතු ප්‍රත්‍යයයි කියලා. ඒ ගහටත් තිබුණ පැලෑටි අවස්ථාවක්. ඔය ගහ උපන්න වෙලාවේ හරියට සමහර හතු පොළවෙන් උඩට එනකොට පස් ටිකක් තියාගෙන එන්නේ හත් උඩ. ඒ වගේ මච්චු දෙය ධර්මය කියලා කියන්නේ මරණය කියන එක අරගෙනමයි උපදින්නේ. උපන්න මොහොතේමයි පටන් ගන්න මැරෙන තත්ත්වයට පත් වෙන්න ක්‍රියාත්මක වෙන්න. මරණයම කෙරවල කොටයි ඉන්නේ. මරණය කරාමයි ගමන් කරන්නේ. මොහොතකටවත් දශමයකටවත් නතර වෙලා නැහැ. උපන්නද උපදුණී මැරෙන්න බලාගෙනමයි. දවසක් ඉර බහැලා ඉර පායන කෙන මරණයට දවසක් ලඟ වෙනවා. ඉතින් මේ අඹ ගහ මච්චු දෙය ධර්මයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගත් එක. ඒකට ලෙඩ හැදෙනවා. ඒ ගහ වුණත් ටිකෙන් ටික ටිකෙන් ටික දිරනවා. යම් දවසක් තියේ තමන්ගේ ආයු සම්පතිය ඉවර වෙච්ච දවසට ඒ ගහත් මැරෙනවා. මරණයෙන් අවසන් වෙන ධර්මයන්ට කියනවා මච්චු දෙය ධර්මයෝ කියලා. ඒ වගේ ඒ උපමා කළා වගේ කෙනා කෙනා මම මම කියලා හිතාගෙන ඉන්න මේ ශරීරයට හිත යොමු කරන්න. මේ ශරීරයේද හේතු ප්‍රත්‍යයයි. හේතුව තමයි අර අඹ ගහට අඹ බීජය වගේ මේ රූපෙට මේ කයට බීජය තමයි පෙර කර්මයෙන් හටගත් පෙර අවිද්‍යා කර්මයෙන් හටගත් කර්ම විඥානයේ තමයි මේකට බීජය. කුසල හෝ අකුසල කර්ම විඥානයේ තමයි මේකට බීජය. ඒ කර්මය තමයි මේකට තියෙන හේතුව. ඒ කර්මය නැමැති බීජය හේතු කරගෙන කන බොන බත් පාන් කව්පි මුං ඇට කියලා කියන්නේ බාහිර සතර මහා ධාතුන් වෙන ආහාරෝජාව. ඒ ආහාරෝජාව ප්‍රත්‍ය කරගෙන කර්මය නැමැති බීජය හේතු කරගෙන ආහාරය ප්‍රත්‍ය කරගෙන හැදිච්ච මේ රූප මිටිය තමයි හේතු ප්‍රත්‍යය. මේකයි හේතු ප්‍රත්‍යයයි. පෙර අවිද්‍යා කර්මයට හටගත්ත කර්ම විඥානේ ඊට අනුව කනබුන ආහාරයෙන් පොළවේ තියෙන ඕජාසාරය අරගෙන ගහ වගේ මේ පොළවේ තියෙන ඕජාසාරය කනබුන ආහාර විදිහට අරගෙන හැදුණු මේ කය. ද්‍රව්‍ය වශයෙන් ගත්තුත් කෙස් ලොම් නියදත් සම්මස්නහර කියලා කුණුප කොටස් වශයෙන් නිමිති වශයෙන් ගන්න පුළුවන් කොටස් 32ක් තියෙයි. ධාතු වශයෙන් ගත්තුත් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතරක් තියෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියනකොට ඕගලන්ට හිතට අර්ථය වශයෙන් කාවදින්නේ නැත්තම් ඒ වචනවල අර්ථය තම තමන්ගේ භාෂාවෙන් තේරුම් ගත්තට කමක් නැහැ. පඨවි කියන වචනේ ගොඩාක් ගැඹුරට යනවා. නමුත් ඕගල්ලන්ගේ අවබෝධයේ පහසුවට අපි මෙහෙම විවහාර කරමු. පඨවිය කියන එකට සිංහල භාෂාවෙන් අපිට විවහාර කරනවා අපි පස් කියලා. ආපෝ ධාතුවට අපි දිය කියනවා. තේජෝ ධාතුවට ගිනි කියනවා. වායෝ ධාතුවට සුළඟ කියනවා. අපි ඕකට අපිට තේරෙන භාෂාවට පිළේ අර්ථය විතරක් ගන්නවා, පෙළට හානියක් නොකොට අපේ තේරෙන භාෂාවෙන් පස් දිය ගිනි සුළං කියන හතරෙන් හැදුණු මේ ශරීරය. එතකොට කර්මය නැමැති හේතුව තමයි මේ ශරීරය හැදෙන්න හේතුව. පස් දිය ගිනි සුළං හතර තමයි ප්‍රත්‍ය. මේ කය හේතු ප්‍රත්‍යයයි. මේ කයටත් කුඩා කාලයක් පැලෑටි අවස්ථාවක් තිබුණා. මේ කයටත් තරුණ අවස්ථාවක් තිබුණා. මේ කයටත් ලෙඩ රෝග හැදෙනවා. අපි දැක්කන් ඉස්සෙල්ලා ගහ සත්‍යෙක් පුද්ගලියෙක් නෙවෙයි, හේතු ප්‍රත්‍ය හේතු ප්‍රත්‍යෙන් හටගත් ධර්මතා දිරනවා. තීනිමානි භික්කවේ සංකතානං සංකත ලක්ඛනානං. මහණෙනි, සංකතයන්ගේ සංකත ලක්ෂණ තුනක් තියෙනවා. මොකක්ද? උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤදත්තම් පඤ්ඤායති. ඉපදීම පෙනෙනවා, නැතිවීම පෙනෙනවා, අතර මැද වෙනස් වීම පෙනේ. අඹ ඇටයකින් පොළොවේ ඕජාසාරේ උරාගෙන හැදිච්ච අඹ ගහ, අඹ කුරේ නැසෙනව කවදා හරි ඒ අතර වෙනස්කමක් පෙනෙනවා. කුඩා කාලයක්, තරුණ කාලයක්, මධ්‍යම කාලයක්, ඒ වගේ. කර්මය නැමැති විඥානය බීජ කරගෙන, හේතු කරගෙන, කනබුන ආහාර නැමැති සතර මහා ධාතු නැත්තම් පස් දියගින සුලං හතර ප්‍රත්‍ය කරගෙන හැදුණු මේ කය. ඒ කයෙත් වෙනස්කමක් පෙනෙනවා. කුඩා කාලේ, තරුණ කාලේ, මධ්‍යම කාලේ කියලා. ජරා ජීර්ණ ස්වභාවයට මේ රූපය දිරනවා. කවදා හරි දවසක බිඳිලා යනවා මේ රූපය, මරණයෙන් අවසන් වෙනවා. මරණයෙන් අවසන් වෙන මේ වස්තුවට කියනවා මච්චු දෙය ධර්මයක් කියලා. මේ කය මච්චු දෙය ධර්මයක්. මේ කය මච්චු දෙය ධර්මයක්. ඒ වගේ තුම් භූමිය අනුවගේ සියලු මිස්කන්ධ ටික දකින්ද, ඇතිවිල පැවතිල නැති වෙන ස්වභාවයෙන් යුක්ත සියලු මිස්කන්ධ ටික මච්චු දෙය ධර්මය, මරණය අවසන් කොට ඇති ධර්මය. දැන් ඒ තුල අඬන්න වැළපෙන්න පුළුවන් පුද්ගලයෝ නැහැ, සත්වයෝ නැහැ, ධර්මතා. ධර්මතා ආහාර පාන හොයාගන්න ඕන වෙනකොට ඒකට අනු සිත් ඉපදිලා ආහාර පාන හොයාගන්නවා මම මගේ කියන ක්‍රියාවලකින් තොරයි. බලන්ඩෝය නුග ගහක් වගේ දෙයක් ගලක් උඩ හැදුනහම හරියට සත්‍යෙක් පුද්ගලයෙක් කරනවා වගේ තේරෙන්නේ. වතුර තියෙන තැනක් හොයාගෙන හොයාගෙන මුල් ගිහිල්ලා තියෙන හැටි බලන්න. සත්ත්ව පුද්ගල සංඥාවක්, මම මගේ කියන සංඥාවක්, මට කණ්ඩ ඕන කියලා සංඥාවක් තියේද? නෑ. ආහාරය හොයාගෙන පැවැත්ම වෙනවා කියන පැවැත්මක් තියෙන්නේ. ඔන්න ඕකට කියනවා මච්චු. මේ ස්කන්ධ ටිකට ඉපදිලා මරණය දක්වා ගමන් කරලා මරණයෙන් අවසන් වෙන පැවැත්මක් ඇති හැම එකකටම කියනවා මොකද්ද? මච්චු දෙය ධර්මය කියලා. මරණයෙන් අවසන් වෙන දෙයට හේතු ප්‍රත්‍ය බව දන්නේ නැත්නම්, හේතු නිසා හටගත්ත මේ මච්චුදෙය ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා, විපරිණාම වෙනවා, අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි කියලා දන්නේ නැත්නම්, මේ හේතුව සත්පුද්ගල නෙවෙයි, අනාත්මයි. ඒ නිසා ජරා මරණ සංඛ්‍යාත මච්චුදෙය ධර්මයක් වූ මේ කය අනාත්මයි කියලා දන්නේ නැත්නම්, මේ කය මම මගේ කියලා ගත්තු දුක එනවා කියලා දන්නේ නැත්නම්, මේ කය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා දන්නේ නැත්නම්, ඒ නොදන්නා කමට කියනවා මොකද්ද? මාරදිව්‍ය ධර්මය කියලා. ඒ අවිද්‍යාවට කියනවා මොකද්ද? මාරදිව්‍ය ධර්මය කියලා. ඒ අවිද්‍යාව නිසා ඒ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා ගන්න බවක් තියෙනං, ඒ මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා ගන්න කමට කියනවා මාරදිව්‍ය ධර්මයක් කියලා. කයි ඇත්ත නොදන්න කමක් තියෙනං, මච්චු දෙය ධර්මයන්ගේ ඇත්ත නොදන්න කමක් තියෙනං, ඒකට කියනවා මාර ධර්මය කියලා. ඒ මච්චු දෙය ධර්මියෝ මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා ගන්න කමක් තියෙනං, ඒකට කියනවා මාර ධර්ම කියලා. යම් කිසි කෙනෙක් ඉපදීම ස්වභාව කොට ඇති මේ කය, ලෙඩවීම ස්වභාව කොට ඇති මේ කය, දිරීම ස්වභාව කොට ඇති මේ කය, මැරීම ස්වභාව කොට ඇති මේ කය, එබඳු ස්වභාවයෙන් යුක්ත දෙයක් නේද කියලා දන්නේ නැත්නම්, ඒක මම මගේ කියලා ගන්නව නම් මෙන්න මේකට කියනවා මාර ධම්ම කියලා, මාර ධර්ම කියලා. යමෙක් මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා ගත්තොත් ගත්ත දවසේ ඉඳන්ම එයා ලෙඩ වෙන කෙනෙක්. එයා මහලු වෙන කෙනෙක්. එයා මරණයට පත් වෙන කෙනෙක්. තමන් එක්ක ජරා මරණ තියනවා, තමන් ජරා මරණ එක්ක ඉන්නවා. ජරා මරණයන්ගේ මිදිලා නැහැ. මාර ධර්මයේ මොකක්ද කරන්නේ? මාර ධර්මයෙන් කරන්නේ මොකද්ද? ජරා මරණයන් උරුම කරවන එක. මාරය කියලා කියන්නේ මරණය අනුව තමන්ව ගහගෙන යන්න, මරණයට පත් වෙන ධර්මයන්ට පමුණවන්න සකස් කරලා තියෙනවා මිසක මරණය මිදෙන්න සකස් කරලා තියෙනවද නැහැ. මච්චු දෙය ධර්මයන්ට පමුණවන එක තමයි මාර ධර්මයෙන් කරන්නේ. හොඳට මතක තේරෙනද මං කියන එක? තුන් භූමිය අනුව ගිය කෙලේශයන්ට කියනවා මොකද්ද? මොකද්ද කියන්නේ? මාර ධර්ම කියලා. තුන් භූමිය අනුව ගිය ස්කන්ධයන්ට කියනවා මච්චු දෙය ධර්මයෝ කියලා. ස්කන්ධ ටික සත්‍ය පුද්ගලයක් නෙමෙයි, මැරීම ස්වභාව කොට ඇති ධර්මතා ටිකක්. තුන් භූමිය අනුව ගිය ස්කන්ධ ටික සත්‍යයක් නෙමෙයි, පුද්ගලයක් නෙමෙයි, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත මැරීම ස්වභාව කොට, මැරීම මරණය කෙලවර කොට, බිඳීම කෙරවල කොට ඇති ධර්මයෝ තමයි තුන් භූමිය අනුව ගිය ස්කන්ධ ටික. ඒ දිරණ මැරෙන ස්කන්ධයන්ගෙන් වෙන් නොකොට දිරණ මැරෙන ස්කන්ධ ටික තමන්ගේ කරවලා, දිරණ මැරෙන ස්කන්ධ ටික තමන්ගේ ආත්මය කරවලා ජරා මරණ දුකට බඳවන කෙලෙසයට කියනවා මාරදේය ධර්මයෝ කියලා. ඉතින් යම් ශ්‍රමණේක් වේවා, බ්‍රාහ්මණේක් වේවා, මේ තුන් භූමිය අනුව යන කෙලෙසයක් තියෙන මේක මාර දෙය ධර්මයක් කියලා දන්නේ නැත්නම්, මේ මාර දෙය ධර්මය නැතිකරන්ඩ අමාර දෙය ධර්මයක පිහිටිය යුතුයි. ඒ මේ අවිද්‍යා තණ්හා කියන මූලක්ලේශ දෙක අයින් කිරීමෙන් කියලා දන්නේ නැත්තම්, මේ ස්කන්ධ ටික සත්පුද්ගල නෙවෙයි මච්චු දෙය ධර්මයක් කියලා දන්නේ නැත්තම්, ඒ මච්චු දෙය ධර්මයන්ට නෙමෙයි, ඒ මච්චු දෙය ධර්මයන්ගෙන් ඉවත් වෙන විදියට සිහිනුවන මච්චු දෙය ධර්මිය මච්චු දෙය ධර්මයක් හැටියට දකින එකම දන්න නුවණම මච්චු දෙය ධර්මයක් කියලා පෙන්නන්න දන් නැත්තං, එතර කරවන අදහස තිබුණට එයා සුවසේ අනිත් අය එතර කරවන්නේ නැහැ. ඒ හින්දා හොඳට මේ පින්වතුන් තේරුම් ගන්ඩ, යම් කිසි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, මෙලොව යහපත පිණිස, පරලොව යහපත පිණිස, දෙපැත්තෙම අභිවෘද්ධිය පිණිස පවතින යමක තමන් හික්මෙව්වා වෙනවා මෙපමණකින්. කුමකින්ද? මෙන්න මේ ධර්ම මාර ධර්මයි, මෙන්න මේ ධර්ම අමාර ධර්මයි, මේ ධර්ම මච්චු දෙය ධර්මයි, මේ ධර්ම අමච්චු දෙය ධර්මයි කියලා පෙන්නලා මච්චු දෙය ධර්මයන්ට පමුණුවන මාර ධර්මයෙන් අයින් කරවලා අමච්චු දෙය ධර්මයන්ට පමුණුවන අමාර ධර්මයක පිහිටවනවා නම් අන්න ඒ පිරිසේ එදවසම උපන් වහපටිය තිතරුණා වගේ ඒ එක දේශනාව කහලා තියෙන කෙනෙක් කවුද හෝ සසරෙන් ඈතර වෙනවා. ඒක මම දැන් ඔය පෙළේ තියෙන අර්ථය පෙන්වන්නේ මං කැටි කළ ජීවිතයෙන් පෙන්වන්නම් ඕගොල්ලන්ට. ඒකෙන් කියන්නේ මෙන්න මේකයි. පින්වතුනි, අපි හැම කෙනාම ගොඩක් වෙලාවක චතුරාර්ය සත්‍ය, තව පැත්තකින් මේ ගත්තේ චතුරාර්ය සත්‍ය. මච්චු දෙය ධර්මය කියලා කිව්වේ මොන සත්‍යයටද? ආйти මච්චු දෙය ධර්මය. ඕනම දෙයක් අපිට විග්‍රහ කරගන්න හරි පහසුයි. ඒ දේශනාව තුළ අඩංගු චතුරාර්ය සත්‍යට අඩංගු සත්‍ය ගවේෂණයක් කළොත්. මච්චු දෙය ධර්මය කියන එක මම පෙන්වන්නේ ඕගලන්ට කොහොමද? යම් ධර්මයක් මරණය අවසන් කොට ඇතිනම් ඒක මච්චු දෙය ධර්මයක්. ඒ අනුව ඒ න්‍යාය පිළිපදලා මම විස්තර කළේ මොකද්ද? තුන් භූමි අනුව ගිය ස්කන්ධ ධාතු ආයතනයක් තියෙනම් මේක මච්චු දෙය ධර්මයක්. මච්චු දෙය ධර්මය කියලා කියන්නේ දුක්ඛ සත්‍යයට තව නම. ඒ දුකට පමුණුවන, ඒ මරණයට පමුණුවන, මරණේ තමන් මරණයව යාකරන යම් කෙලෙසයක් තියෙනම් ඒකට මම කිව්ව මොකද්ද? තුන් භූමිය අනුව යන කෙලෙසයක් තියෙනවා. ඒකට කිව්ව මාර දෙය ධර්මයක් කියලා. මේ මාර දෙය ධර්මය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය මොන සත්‍යද? සම්මුදේ සත්‍යයට නම. සම්මුදේ සත්‍යයට නම. අමහර දෙය ධර්මය කියලා කියන්නේ අමච්චු දෙය ධර්මය කියලා කියන්නේ නිවනට නම. එතකොට අපි ඒ ටික කැටි කළා මෙන්න මේ විදිහට ජීවිතයට ගන්න හුරු වෙන්න ඕනේ. මේ චතුරාර්ය සත්‍ය මම වෙන් කළා පෙන්වුවේ චතුරාර්ය සත්‍ය ගැන දන්න කියන තව පුද්ගලයෙක් බිහි වෙන්න නෙමෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කරන්නේ තමන්ව අවබෝධ වෙන එක, තමන්ව අවබෝධ කරගන්න එක. තමන් පැත්තක ඉඳගෙන තව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අවබෝධ වෙන කෙනෙකුත් දකින්න එපා. එතනදී තමන් හොඳට මෙන්න මේ විදිහට දකින්න දුක්ඛේ ඥානං කියලා දකින්න නම් අද තමන්ගේ ජීවිතයටම නැඹුරු වෙලා තමන්වම දකින්න. අනේ මම මේ ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත, මහලු වෙන ස්වභාවයෙන් යුක්ත, මරණයට පත් වෙන ස්වභාවයෙන් යුක්ත අද මගේ මේ ජීවිත පැවැත්මම දුකක් නේද කියලා කෙනෙකුට පෙනෙයි නම් ඒකට කියනවා මොකද්ද? දුක්ඛේ ඥානං කියලා. අපි ඉපදිනව ලෙඩ වෙනව මහලු වෙනව නෙමෙයි. හොඳට තමන්ට නැඹුරු වෙලා බලන්න. තමන් අද ලෙඩ වෙන කෙනෙක් නෙමෙයිද? තමන් මහලු වෙන කෙනෙක් නෙමෙයිද? තමන් මරණයට පත් වෙන කෙනෙක් නෙමෙයිද? ප්‍රිය විපයෝග දුක් ලැබෙන කෙනෙක් නෙමෙයිද? අප්‍රිය අමනාපදී ලැබීම නිසා දුක වෙන කෙනෙක් නෙමෙයිද තමන්? එහෙනම් මගේ මෙබඳු ජීවිත පැවැත්මක් අද දවසේ තියෙන මේක දුක නේද කියලා යම්කිසි කෙනෙකුට තමන්වම පෙනෙනවා නම් අද මේ ඉන්න මට්ටම, මේ තියෙන මට්ටම දුක නේද කියලා ඒකට කියන දුක්ඛේ ඥානං කියලා. ඔගොල්ලෝ දන්නවද තමන් ජරා මරණ දුකේ අනුව යන්නේ කුණේ කොහොමද කියලා. මච්චු දෙය ධර්මයක් වූ අනිත්‍ය වූ ව්‍යාධිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට මරණය ස්වභාව කොට ඇති මේ මච්චු දෙය වස්තුව මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා ගත්ත එකම එක දේ විතරයි ඕගොල්ලෝ කළේ මේ පැවැත්මට ඕගොල්ලෝපත් වෙන්න. කය දිරණ එක, කය ලෙඩ වෙන එක, කය මරණේ ස්වභාව කොට ඇති දෙයක්. ඒ දිරණ ලෙඩ වෙන මැරෙන කය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා දකින්නවද එපමණකින් එයා ජරා මරණ මගේ කරගත්තා. ජරා මරණය මමලු, ජරා මරණ මගේලු, ජරා මරණ මගේ ආත්මෙලු. ලෙඩවීම මම කියනවා නම්, ලෙඩවීම මගේ කියනවා නම්, ලෙඩවීම මගේ ආත්මයයි කියලා කෙනෙක් කියයි නම්, මහලු බව මම කියලා මහලු බව මගේ කියලා මහලු බව මගේ ආත්මයයි කියලා යමෙක් කියයි නම්, මරණය මම කියලා මරණය මගේ කියලා මරණය මගේ ආත්මය කියලා යමෙක් කියයි නම්, එයා ජරා මරණයෙන් මිදෙනවද? නෑ. එයා කයට විතරයි මේ රූපයටයි මම මගේ කිව්වේ. හැබැයි රූපය ලෙඩ වෙන එකක්, දිරණ එකක්, මැරෙන එකක්. රූපය දිරණ එකක්, ලෙඩ වෙන එකක්, මැරෙන එකක්. එබඳු රූපයේ කෙනෙක් මම මගේ කියනකොට ඉබේම නෙමෙයිද ජරා මරණ මම මගේ කියලා තියෙන්නේ. එහෙනම් රූපය මච්චු දෙය ධර්මයෝ කියලා කියන්නේ ලෙඩවීම ස්වභාව කොට, දිරීම ස්වභාව කොට, මැරීම ස්වභාව කොට ඇති ධර්මයක්. එබඳු මච්චු දෙය ධර්මයෝ මම මගේ මගේ ආත්මයයි කියලා ගන්න මාර ධර්මයක් තමන්ගේ මනස තුල ඇති තාක් එයා මරණයටම සුදුස්සෙක් වෙනවා මිසක, ජරාවටම සුදුස්සෙක් වෙනවා මිසක, රෝගයටම සුදුස්සෙක් වෙනවා මිසක, අජරාමරුවෙක් වෙන්නේ නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් අජරාමර වෙන්න එක දෙයයි කරන්න ඕනේ. හොඳට තේරෙයි මොකද්ද? මේ කය නේතං මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්තාති. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා දැක්කොත් එයා ඒ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියන්නේ කය නෙමෙයි මොකද්ද? ජරා මරණ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලායි කියන්නේ. මේ රූපය ලෙඩ වෙනවා නම්, ලෙඩ වෙන රූපය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි නම් ලෙඩවීම එයාගේ නෙමෙයි වෙනවා. මේ රූපය දිරනවා නම්, මේ රූපය දිරනවා නම්, මේ රූපය මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමෙයි නම් මහලු බව එයාගේ නෙමෙයි. මේ රූපය මැරෙනවා නම්, යමෙක් මේ රූපය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කිව්වොත් රූපය මැරෙන එකක් නම් මරණය එයාගේ නෙමෙයි. ඉබේමයි එයා අජරාමර වෙන්නේ. හොඳට මතක තබා ගන්න, ඉපදීම ලෙඩවීම දිරීම මැරීම ස්වභාව කොට ඇති කය මම මගේ මගේ ආත්මයයි කියලා දකින මේ මානසික මට්ටම ඇති තාක් තමන් ජරා මරණයන්ගෙන් යුක්තයි කියලා දකිනවා නම් එයා දන්නවා මෙන්න මේ කය මම මගේ කියලා දකිනවා නම් ජරා මරණ තමන් කෙරෙහි තමන් ජරා මරණ එක්ක දකිනවා නම් මේ දුකයි නේද කියලා කෙනෙකුට නුවණක් තියෙන එකට කියන දුක්ඛේ ඥානං කියලා. ඒ දුකට හේතුව මාව මේ වගේ දුකට පත් උනේ පත් කළේ මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා දැක්ක ගත්ත මෙපමණකින් නේද කියලා දන්නවනම් දුක සමුදය ඥානේ තියේ. මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා යම් කිසි කෙනෙක් නොගන්නවනම් එයා ජරා මරණ දුකෙන් නිදහස් වෙනව නේද කියලා දකින්න එකට කියන දුක්ක නිරෝධය ඥාන. ඊගාවට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං. දුක් නැති කිරීමේ ප්‍රතිපදාව ගැන නුවණක් තියෙයි. මොකද්ද දුක් නැති කිරීමේ ප්‍රතිපදාව? මේ කයේ ඇත්ත පෙන්න මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, මේ කය මෙබඳු දෙයක්. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත මෙබඳු පැවැත්මෙන් යුක්ත, මෙබඳු සැකස්මෙන් යුක්ත, මෙබඳු සුභයෙන් යුක්ත දෙයක් කය කියලා කයේ පැවැත්මත් සැකස්මත් ස්වභාවයත් ඔප්පු කර කර පෙන්නනවා. කය මම මගේ මගේ ආත්මය කියන මේ හැඟීම ගෙවෙන කම්. දැන් හොඳට දන්නවා මේ කය මම මගේ කියලා පෙනෙන, මේ කය මම මගේ කියලා පෙනෙන මේ පෙනීමටම මේ දැක්මටමයි ජරා මරණ තමන්ට උරුම වුනේ. මේ කය මම මගේ කියලා නොපෙනෙනවා නම් නොදකිනවා නම් එපමණකින්ම ජරා මරණයෙන් නිදහස් වෙනවා. ඒ සඳහා කටයුතු වැඩපිළිවෙල මොකද්ද? දුක දැක්කා, ඉපදීම ලෙඩවීම මහලු බව මරණයේ ස්වභාව කොට ඇති, මගේ මේ අද දවසේ පැවැත්මම දුකක් නේද කියලා දැක්ක දුකේ ඥානං, ඉපදීම ලෙඩවීම මැරීම ස්වභාව කොට ඇති මේ කය මම මගේ මගේ ආත්මය කියලා ගත්ත එකයි මේ දුකේ පැවැත්මට හේතුව කියලා දැක්ක දුක්ඛ සමුදය ඥානං, මේ ඉපදීම ලෙඩවීම මරණයේ ස්වභාව කොට ඇති කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා දකිනවනම් මේ සියලු දුකෙන් නිදහස් වෙනවා කියලා දකිනවා. එතකොට දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා කියන්නේ මොකද්ද? මේ කය තමන්ගේ මගේ මම මගේ ආත්මයයි කියලා පෙනෙන හිතේ ගතියෙන් මුදව ගන්න. කයේ ඇත්ත පෙන්න මේ කය මම කියලා පෙනෙන මේ කම පෙනෙන මේ ගතිය ගෙවා ගන්න වීරිය කරන එකටයි, තාපතෙන් කිව්වහම සතිපට්ඨානෙ වඩන එකටයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා කිව්වේ. දැන් කයේ පැවැත්ම, කයේ පැවැත්ම පෙන්වන්න පුළුවන්, කයේ සැකස්ම පෙන්වන්න පුළුවන්, කයේ ස්වභාවය පෙන්වන්න පුළුවන්. සතිපට්ඨාන කායගත සතියෙන් කරන්නේ ওই කොටස් තුන. ඉරියාපතේ ගන්න මේ කයේ පැවැත්ම, ඉරියව් පවතින ආකාරයෙන් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්නවා කියන ඉරියව් පැවැත්ම තුල තියෙන සැබෑම ඇත්ත හෙලි කළ පෙන්වන එක තමයි සතිපට්ඨාන කායගත සතිය ඉරියාපත පබ්බයෙන් කරන්නේ. කන බොන ආහාරයෙන් හැදුණු, අපේ භාෂාවෙන් කිව්වොත් අවකාශ ධාතුව අවරාගෙන රාසි වෙල තින පස්දිය ගිනිසුලන් හතරෙන් යුක්ත රූප මෙටිය. කෙස්ලොම් නියදත් සම්මස් කියන මේ තද කොටස් 20 පොළවේ තියෙන පස් ධාතුවටයි අයිති, පඨවි ධාතුවටයි අයිති, පස් වලටයි. මරුණොත් මරුණාම මේ කොටස් ටික පස් බවට පත් වෙනවා. කිසිම පස් බින්දුවක්වත් නැති, පස් බින්දුවක්වත් නැති මේ සිමෙන්ති පොළවක මේ වගේ විඥානය නිරුද්ධ වෙච්ච රූපമിതി 7-8ක් දාලා තියන්නකො කාලයක් යනකොට කොම්පොස් පොහොර හැදෙන්නේ නැති වේද කියලා. ඈ පස් හැදෙන්නේ නැති වේද? හැදෙනවා. ඉතින් කොහෙන්ද පස්? ඔය ගොඩ නැගිලි උඩට, කොන්ක්‍රීට් තියෙන ගොඩ නැගිලි උඩට ගස්වල කොළ වැටිලා බලන්න කාලයක් යනකොට පස් වෙන්නේ නැද්ද කියලා? පස් වෙන්න පුළුවන්කම තියෙන හින්දායි පස් වෙන්නේ. ඒ පස් සත්‍ය පුද්ගලෙද්ද? නැහැ. ඒ වගේ මේ කෙස්ලොම් නියද සම්මස් කියන තද කොටස් 20ම පස් ධාතුවටයි අයිති, පස් වලටයි අයිති. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන පිත්තෙන් සරව කියන කොටස් 12 අයිති බාහිර ජලයටයි. ජලයේ ස්වභාව කොට ඇති ධර්මයක්. ඊගාවට දවන තවන දිරවන පැසවන ස්වභාවයෙන් යුක්ත උණුසුම් කොටස් හතරක් තියෙනවා බාහිර ගින්දරක තියෙන රස්නේ ගින්න කියන ස්වභාවයටයි අයිති. මේ ශරීරයේ තියෙන වායු කොටස් හයක් බාහිර තියෙන වායු ස්වභාවයටයි අයිති. පස්දිය ගිනිසුලන් හතර අවකාශ ධාතුව තුල රාසි වෙලා තියෙන මේ රූප මිටිය. ඒක තමයි මේ කය රත්යෙන් හැදෙලා තියෙන. ඔය කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්ම කින හේතුයෙන් ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය. මේ සිතේ තියෙන චේතනාව මත මේ සතර මහා ධාතු රූප මිටි අවකාශ ධාතු තුල ඉදිරියට යනවා ආපහු වෙනවා නැමෙනවා හකුලනවා දිගහරිනවා කියන සතර මහා ධාතු රූප මිටි සැලවීමක් වෙනවා මේ කයේ කය ඇසුරු කරගෙන පවතින සිතේ චේතනාව මත. ඒකෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්ත කය ඇසුරු කරගෙන පවතින සිතේ ඇති චේතනාව මත කයේ සැලවීම වෙනව නේද කියලා කෙනෙක් නුවණින් බලනවා නම් කයේ පැවැත්ම නුවණින් මෙනෙහි කරනවා නම් ඉරියව්වෙන් තමන්ව පනව නැත්තම් තමන්ව ඉරියව්වට පනව නැත්තම් මම යනවා මම එනවා මම ඉඳ ගන්නවා මම හිට ගන්නවා කියලා ලෝකය විවහාර කරද්දි මෙහෙම විවහාර කළාට මේ ඉරියව් පවතිනවා කියන තැනක තියෙන සැබෑම ඇත්ත මේක නේද කියලා කෙනෙක් නුවණින් මේ කයේ පැවැත්ම බලනවා නම් ඉරියව්ව එක්ක තියෙන මම මගේ මගේ ආත්මයයි කියන කෙලෙසි ගෙවෙනවා. මේ කයේ ඉරියව් පැවැත්ම වෙන්නේ සිතේ ඇති චේතනාව මතයි කියලා දන්නවා. ඊට පස්සේ මේ කයේ සැකස්ම නිමිති වශයෙන් ගන්න පුළුවන් කොටස් නම් 32ක් තියෙනවා. කාය කියලා කියන්නේ කොට්ටාස, කලාප, කෙස්, ලොම්, නිය, දත්, සම්මස්, නහර, ඇට, ඇට මිදුළු, වකු, ගොළු, හදවත කියලා මේ වගේ කොටස් 12කින් යුක්තවයි මේ කය, කොටස් 32කින් යුක්තවයි මේ කය සැකසීලා තියෙන්නේ. කන බුණ බත් පාන් කවපි මුං ඇට තමයි ආහාර ප්‍රත්‍යම් උදව් වෙන්නේ කියලා කය මෙබඳු ඉරියව් පවත්වන කය සැකසීලා තියෙන්නේ මේ වගේ කොටස් ටිකකින්. ඊට පස්සේ ඒ කොටස් ටිකද මේ සැකස්මට අයිති කොටස් ටිකද අයිති පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන මහ භූත හතරට නැත්නම් පස්දිය ගිනිසුලන් හතරයි කියලා ධාතු වශයෙන් උත් පෙන්වන්නට. කුණුප කොටස් වශයෙන් උයි ධාතු වශයෙන් උයි බලල කයේ සැකස්ම පෙන්වන්න. මෙබඳු ආකාරයට සැකසීලා තියෙන කය තමයි කය ඇසුරු කරගෙන පවතින සිතේ චේතනාව මත මේ ආකාරයට ඉරියව්ව පවතින්නේ. ඊට පස්සේ නවසීවිතිකයේ කියලා කියන්නේ මේ කයෙන් විඥානය නිරුද්ධ වුණාම ඉදිමිල නිල් වෙලා පුපුරල ඕජාව ගලන තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම මස්ලේ නැති නහරෙන් බඳුන තත්ත්වයටපත් වෙනවා. මේ වගේ මේ කය පත් වෙන ස්වභාවයන් හිතුව හැකියාට මේ ස්වභාවයටපත් වෙනව නේද කියලා හිතන්න පුළුවන්. මේ විදිහට යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානේ කායගත සතියට හිත තබලා ඉරියාපතේට හිත තබලා කයේ පැවැත්මත් පටිකූල මනසිකාර පබ්බේ ධාතු මනසිකාර පබ්බේට හිත තබලා කයේ සැකස්මත් නවසිවිතිකයට හිත තබලා කයේ ස්වභාවයක් පෙන්නේ යුතුයි. මේ පෙන්නන්නේ මොකටද? මේ කය මම, මේ කය මගේ, මේ කය මගේ ආත්මයයි කියලා අද දැනෙන ගතියක් තියෙනවා. මේ ගතිය ගෙවා ගන්න. ඇයි මේ ගතිය ගෙවා ගන්න හදන්නේ? මේ ගතියෙන් තමයි ජරා මරණ දුකට තමන්ව බඳවලා තියෙන්නේ. ජරා මරණ දුක තමන්ගේ කෙරෙව්වේ ජරා මරණ දුක තමන්ගේ කෙරුවේ තමන් ජරා මරණෙක ඉන්න සැකැස්ුවේ මම මගේ ආත්මයයි කියන මෙන්න මේ තණ්හා උපාදාන කියන කෙලෙසින් කියලා දන්නවා. මේ මම මගේ ආත්මයයි හැටියට මේ කය දන්න දකින්න කම ගෙවුනොත් තියෙන ආනිසංසය මොකද්ද? ජරා මරණයෙන් තමන් නිදහස් වෙනවා. මේක තියෙන්නේ මරණයෙන් පස්සේද? නෑ, ජරා මරණ තියෙන්නේ දැන් නේද? දැන් තමන් දිහා බලන්න. මේ කය ලෙඩ වුණොත් තමන් ලෙඩ වුණා වෙනවද නැද්ද? වෙනවා. මේ කය දිරුවොත් තමන් වයසට ගියා වෙනවද නැද්ද? මේ කය මැරෙන්න හැදුවොත් තමන් මරණයටපත් වෙනවද නැද්ද? වෙනවා. ඒ මොකද? කය මම මගේ ආත්මයයි කියලා හිතටයි හිතෙන්නේ. හිත මම මගේ ආත්මයයි කියලා කයටයි බඳින්නේ. ඕගොල්ලන්ගේ හිත යම් බඳුද කයේ බඳුයි, කය යම් බඳුද හිතේ බඳුයි අද. ඒ කියන්නේ කය දකිනකොට හිතට හිතෙනවා මම කියලා. හිතින් සිහි කරනකොට මම කියලා කය පේනවා. හිත කයට බහාලලා කය හිතට බහැලුවහම කයේ ගති යම්සේද හිතේ ගසියේසේ, හිතේ ගතිය යම්සේද අද ඔබේ කයේ ගතියේසේ. කය වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට ඕගලගේ හිතත් වෙනස් වෙනවා, හිතත් විපරිණාම වෙනවා. යම් වෙලාවක කය වෙනස් වුණාට වෙනස් නොවන හිතක් හදාගත්තොත් එහෙම කරන්න පුළුවන් කයේ නොබැඳුණු විඥානයක් තිබුණොත් විතරයි. කයට නොබැසගත් විඥානයක් තිබුණොත් විතරයි. ඒකට කියනවා චේතෝ විමුක්ති කියලා. සිතේ මිදීම කියලා. යම් කිසි කෙනෙකුට මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා දන්නා වූ දක්නා වූ කමෙන් හිත මිදුනොත් ඒකට කියනවා චේතෝ විමුක්ති කියලා. මේ රූප දකිනකොට සත්පුද්ගල භාවයට පෙනෙන කමෙන් හිත මිදුනොත්, හිතෙන් ඒ ගතිය ගිලිහුනොත් ඒකට කියනවා චේතෝ විමුක්ති කියලා. හැබැයි නිකං ගෙවෙන්නේ. මෙතන තියෙන ස්කන්ධ ධාතු ආයතන ටිකේ ඇත්ත පෙන්වන්න. ඒකයි ස්කන්ධ ටික පිරිසිඳ දකින්න කෙලෙසිය දුරු වෙනවා. සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වුණොත් Nirodha සාක්ෂාත් වෙනවා. එතකොට සතිපට්ඨානේ වඩන්නේ කොහොමද? වඩන්නේ මොකටද? වඩන්නේ කොහොමද? ඉරියව් වශයෙන්, සැකස්ම වශයෙන්, ස්වභාවයේ වශයෙන් ඇත්ත ඇති හැටියම පෙන්නනවා. ඇත්ත ඇති හැටියම පෙන්නනවා. මොකටද පෙන්නන්නේ? මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා ගත්ත කෙලේශයෙන් හිත මුදව ගන්න, ආශ්‍රයයන්ගෙන් හිත මුදව ගන්න. ඇයි මේ කෙලේශයන්ගෙන් ආශ්‍රයයන්ගෙන් හිත මුදව ගන්න? ඒ කියන්නේ මේ චේතෝ විමුක්තිය මොකටද? නිවනට. ජරා මරණයන්ගෙන් තමන් නිදහස් වීම සඳහා, අජරාමර බව සඳහා. චේතෝ විමුක්තිය කුමකටද? විමුක්තිය කුමකටද? නිවනට. නිවන මොකද්ද? අජරාමර බව. ඒ කියන්නේ දැන් මෙහෙම ඉන්නකොට ඕගොල්ලන්ට අද පෙනෙන්නේ ජීවිතයේ දුක්ඛ සත්‍ය හැටියට. සතිපට්ඨානේ වැඩලා ඉවරු වුණොත් මෙහෙම බලන ඕගොල්ලන්ට පෙනෙන්නේ නිවන, අජරාමර බව. මම ජරා මරණයෙන් නිදහස්. ජරා මරණ මම එක්ක නැහැ. මම එක්ක ජරා මරණ නැහැ. මේ පොත පැත්තක තියලා වේයෝ කාලා වැස්සට තෙමිලා දිර දිරා ගියෝ. ඕගොල්ලන්ට හිතනවද අනේ මම දැන් මහලු වෙනව නේද කියලා හිතෙයිද? හිතෙනවද? ඇයි හිතෙන්නේ නැත්තේ? ඒක පැත්තක තියෙන දෙයක් මිසක තමන්ගේ ආත්මේ නොවන නිසා. ඒ වගේ මේ කය පැත්තක තියෙන දෙයක් මිසක තමන්ගේ ආත්මේ නොවන නිසා මේ කය දිරුවට අනේ මම දැන් මහලුයි නේද කියලා හිතෙන්නේ නැහැ එයාට. අනුන්ගේ දෙයක් තමන්ගේ කරගෙන දුක් විඳින්න තරම් මෝඩ නෑ යා. ඒ හින්දා මහණෙනි යමක් නුඹලගේ නෙවෙයි නම් ඒක දුරු කරපල්ලා. යමක් තමන්ගේ නොවේ නම් ඒක දුරු කළාම මහණෙනි ඒක බොහෝ කාලයක් තමන්ට හිතසුව පිණිස පවතිනවා. මහණෙනි කුමක් නුඹලගේ නෙවෙයිද? මහණෙනි ඇහැ නුඹලගේ නෙවෙයි, කන, නාසය, දිව, ශරීරය නුඹලගේ නෙමෙයි. ඒක මම මගේ කියලා ගන්න එපා. ඒක අයින් කරපල්ලා මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ නැවත නැවත තවවාද කළා tieයි නේද? ඇයි එහෙම තියෙන්නේ? පොතට සීමා වෙන්න එපා. මේ තමන්ගේ ජීවිතේම දකින්න, ජරා මරණ දුක දුක් විඳින්න අපිට ජරා මරණ දුකෙන් යුක්ත වෙන්න හොඳම සාක්ෂිය තමයි මේ කය මම වෙච්ච එක. ඉතින් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් කය මම උනේ මම හින්දමනේ කියලා හිතේ ලෝකෙට. ලෝකෙට වෙන්නේ ඒකනේ. ඉතින් මම මේ කය මම කියන්නේ මම මටමනේ කියලා හිතේ. මේ කෙලෙස් එච්චට බලයි නෑ. කය කියන්නේ මම හෝ මගේ හෝ මගේ ආත්මේ නොවන දෙයක්. හිතේ තියෙන්නේ කය මම මගේ කියන ගතිය. ඒක ගෙවන්න පුළුවන් එකක්. ගෙවුණු දවසට හිත සුව පිණිස පවතිනවා. දුක් වෙන්නේ නෑ. ඒක ඕනම් තර්ක කළා අපිට පෙන්වෙ හැකි. අද අපිට හිතෙන්නේ හිතේ කය මම මගේ කියන ගතියක් තියෙනවා කියලා නෙමෙයි, කය මමමයි ඉන්නේ කියලා. මේ හාමුදුරු මොනවද කියන්නේ? මේ කය මම වූ කය කොහොමද අතහරින්නේ කියලා හිතේ. සාමාන්‍ය කෙලෙස් බල වැඩි වුණාම හිතෙන්නේ එහෙමනේ. එතකොට අපිට තියෙන තර්ක විතර්ක කරන්න පුළුවන් අපිටම. මං කිව්වේ ඕගොල්ලන්ගෙන් ලෙඩ වෙන්න කැමති, අවංකවම කියන්නේ හොද්දටම ලෙඩ වෙන්න කැමති කට්ටිය, හොරිය හැදෙන්න, කුෂ්ඨ හැදෙන්න, පිළිකා හැදෙන්න කියන ලෙඩ හදාගන්න කැමති කට්ටිය කවුද අත උස්සන්නේ? ඉන්නවද කවුරු හරි? නැහැ. හරි. ඕගොල්ලෝ පිළිගන්නවනේ ලෙඩ හැදෙන්න කැමති නැහැ කියලා. හරි. ඕගොල්ලෝ ලෙඩ හැදෙන්න කැමතිත් නැත්තම් කයත් ඕගොල්ලන්ගෙම නං ඇයි ලෙඩ හදාගන්නේ? තමන්ගේ දේ තමන් කැමැත්තෙන් කරගන්නවද? හොඳට හිතන්න බුද්ධිමත්තු. ඕගොල්ලෝ ලෙඩ වෙන්න කැමතිත් නැත්තම් ඉතින් කය මමම නං මගේම නං මේ දරුවෙක් ගත්තහම ඕගොල්ලන්ගේ නං තමන්ගේ හින්දා මේ දරුවව ඉස්කෝලේ යවන්න එක්ක නොයවන්න ඕගලන්ට අයිතිය තියෙන්නේ. මොකද තමන්ගේනේ. තමන්ගේ දේ නම් ඉසුර පවත්තන්න බලය පවත්තන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි. ඒ වගේ ඕගලන්ට මේ කයේ ඉසුර පවත්තන්න බලය පවත්තන්න පුළුවන්ද? ඉතින් ඕගලන්ට ලෙඩ වෙන්න කැමති නැත්තම් ඇයි පිළිකේ හදාගන්නේ? ඇයි හොරි කුෂ්ඨ හදාගන්නේ? තමන් කැමති නැත්තම් කයත් තමන්ගේ නම් තමන්ට පුළුවන් වෙන්න ඕනේ හදා නොගෙන ඉන්න. එහෙනම් ඒකෙන් කියනවා තමන් ලෙඩ වෙන්න කැමතිත් නැහැ, හදා ගන්න කැමතිත් නැහැ ලෙඩ. නමුත් හැදෙනවා නම් කය මගි කියලා පෙවුනත් පෙවුනට මගේ නොවන පැවැත්මක් මේකේ තියෙනවා නේද? මට අයිති නැති පැවැත්මක් තියෙනවා නේද? අනාත්ම ස්වභාවයක් යටින් යනවා එහෙනම් කියන එකට නුවණක් තියෙන කෙනෙකුට නුවණයි. ඔගොල්ලෝ කවුද මහලු වෙන්න කැමති? කෙස් වැටෙනවට, දත් වැටෙනවට, කෙස් සුදු වෙනවට, හම රැලි වැටෙනවට, අතපය වලංගු නැතිවට කැමතිද? නැහැ. ඉතින් ඕගොල්ලෝ මහලු බවට කැමති නැත්තම් කයත් ඕගොල්ලන්ගෙන මහලු නොවී තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් කය මහලු වෙනවනම් ඒකෙන් කියනවා කය අනාත්මයි. මම ආත්ම කරගත්තට යථාර්ථය අනාත්මයි කියලා. ආන් ඒ යථාර්ථය තෙන්ට යන්න කියලායි මේ කියන්නේ. කවුද කැමති කබ කඳුළු හොටු මල මුත්‍රා වලට? කැමතිද? නැහැ. ඉතින් තමනුන් කැමති නැත්තම් කබ කඳුළු මල මුත්‍රා වලට කයත් ඕගොල්ලන්ගෙන. ඇයි කබ හැදෙන්න දෙන්නේ, හොටු හැදෙන්න දෙන්නේ, මුත්‍රා අසුචි හැදෙන්න දෙන්නේ ඇයි? ඉතින් ਉਹ හැදෙන්නේ නැති වෙන්න තියාගන්නකො. නමුත් එහෙම තියාගන්න බෑ කියන එකෙන් කියනවා මම මගේ ආත්මයයි කියලා හිතුණාට නමුත් කයේ යථාර්ථය එහෙම නොවන බවයි කියලා ඇත්තක් තියෙනවා කියන එක නුවණක් තියෙන කෙනාට මතුවෙනවා යටි තර්කානුකූලව හිතනකොට. එතකොට එහෙනම් එනවා මේක කය හරියට උපමාවක් කළොත් මැණිකක් කියන අදහස ඇතුව පෙනේකින් ණයක් වහගෙන ඉන්නවා වගේ මම මගේ මගේ ආත්මයයි කියන සංඥාවෙන් මේ කයම හිතෙන් වහගෙන මේ ඉන්නේ ඔයගොල්ලෝ. අපි පෙනේ හකුලුවා ගත්තොත් පෙනේ මේ තියෙන දේ මැණිකක් කියලා වහගෙන ඉන්න තිරවන ගල් කැටේ වගේ කී හැටි. මම මගේ මගේ ආත්මයයි කියන ගතිය ගෙවුනොත් මේ කයතරම් අපිට පිළිකුල් වෙච්ච ලැජ්ජ වෙන අහිත පිණිස අවැඩ පිණිස පවතින තව එකදු දෙයක්වත් නැහැ කියලා තේරේ. එදාටයි අත නිබ්බින්දි දුක්කේ. එදාට මේ දුකේ කලකිරෙනවා, මේ කයේ කලකිරෙනවා. කලකිරෙන්නේ නොයැලෙනවා. මම මගේ මගේ ආත්මයයි කියලා එදාට ගන්න නොයැලෙනකොට මිදෙනවා. මොකෙන්ද? මම මගේ මගේ ආත්මයයි කියලා ගත්ත සියලු කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මිදෙනවා. ඒ විතරක් නෙමෙයි, ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාසයෙන් මිදෙනවා. පෙර අවිද්‍යා සංඛාරයෙන් හටගත්තේ ඉපදීම ලෙඩවීම මහලු බව ස්වභාව කොට ඇති ස්කන්ධ ටික. ඒ ටිකේ නැවත සසර ඉපදීමේ හැකියාව. අනාත්මයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි, ජාති ජරා මරණ ස්වභාව කොට ඇති ස්කන්ධ ටික. සත්‍ය පුද්ගලෙක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ නොවුණු නිසා ජාති ජරා මරණ ස්වභාව කොට ඇති මච්චුදෙය ධර්මයක් නේද මේ කියන එක අවබෝධ නොවුණු නිසා, අවබෝධ කර නොගත් නිසා, අවබෝධ කරලා දෙන්න කෙනෙක් නොහිටි නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මය නිත්‍යයි සැපයි ආත්මයි කියලායි අපි බැලුවේ. ජරා මරණ ධර්මය මම මගේ මගේ ආත්මයයි කියලායි අපි දැනගත්තේ. දැනගෙන නිත්‍යයි සැපයි ආත්මයි මම මගේ මගේ ආත්මයයි කියන කෙලෙසයකින් මේ ටික ඇසුරු කරනවා. ස්කන්ධ ටික බිඳිලා යනවා. අර කෙලෙසයටම අද ඇති කරගත් අවිද්‍ය සංකාර කියන කෙලෙසයටම ආයෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්කන්ධ ටිකක් හැදෙනවා. ඉපදීම බිඳීම ස්වභාව කොට ඇති ස්කන්ධ ටිකක් හැදෙනවා. එදාටත් ඒ ස්කන්ධ ටිකේ ඇත්ත කියලා දෙන්න කෙනෙක් නැති වුනහම ආයෙත් ඒක මම මගේ මගේ ආත්මය කරගත්ත කෙලෙසියක් හදා ගන්නවා. කෙලෙසිට පුද්ගල භාවින දුක් විඳලා ආපහු මේ වගේ ස්කන්ධ ටිකක් හදා ගන්නවා. ප්‍රතිසන්දියෙන් පෙර අවිද්‍යා කර්මෙන් ප්‍රතිසන්දි වශයෙන් පැමිණීමෙන් අපිට උරුමුනේ ස්කන්ධ දුකක් විතරයි. ඒ ටික මම මගේ කියලා ගත්තාම සත්ව පුද්ගල භාවයේ දුකක්ම විඳින්න උනා. ජරා මරණ දුකක්ම විඳිනවා. දැන් මම ලෙඩ වෙලා මම මහලු වෙලා මම මරණයටපත් වෙලා විතරක් නෙමෙයි මගේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතාට මෙහෙම වෙලා කියලා පුද්ගල භාවයෙන් ලෝකයක් හදාගෙන සම්පූර්ණ දුකත් විඳිනවා. පුද්ගල භාවයෙන් දුක් විඳලා ඒ කෙලෙසේටම නැවතත් ස්කන්ධ ටිකකුත් හැදෙනවා. මේක කෙරවලක් නැති කතාවක්. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න මච්චු දෙය ධර්මයෝ කියනකොට හොඳට තේරුම් ගන්න සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්ම ස්කන්ධ ටිකක්. ඒ ස්කන්ධ ටිකේ කෙලෙස් නැහැ. දුක හැබැයි දුක්ඛ ස්කන්ධ ටික. ස්කන්ධ ටිකේ වෙහස තියේ, ස්කන්ධ ටිකේ දුක තියේ. ඒ ටික පිරිසිඳ දකින්න බැරුව මම මගේ මගේ ආත්මයයි කියලා ගත්තද මාර්ගදීය ධර්මයකින් ඒක ඇසුරු කළාද ඒකාන්තෙන් තමා ජරා මරණට යන කෙනෙක්. යම් කිසි තැනක ජාතිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට මරණය ස්වභාව කොට ඇති පැවැත්මක් නැත්තම් අජරාමර බවක් ජරා මරණය නැති තැනක් වෙයි නම් මෙන්න මේකට කියනවා අමච්චුදීය ධර්මයෝ කියලා. ඒ නිසා මේ ස්කන්ධ ධාතු ආයතන ටික ජරා මරණ ස්වභාවයෙන් යුක්ත ධර්මයක් නේද, ඒක මම මගේ මගේ ආත්මය නෙමෙයි නේද කියලා අමාර ධර්ම විදිහට බලන්න. අමාර විදිහට බලන්න, මාර ධර්මයකින් ඇසුරු කරන්න එපා. එතකොට මාර ධර්මයක් ඇසුරු කෙරුවොත් ලැබෙනවා මොකද්ද? මච්චුදෙය ධර්මයක්. අමාර ධර්මයක් ඇසුරු කෙරුවොත් නේතම් මම නේසෝ හමස්මින් නිමේසෝ අත්තාති රූපේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, වේදනා සංඥා සංකාර විඥාන මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා දැක්කොත්, ඒකට කියනවා අමාර දේය ධර්මයක්. සතර සතිපට්ඨානෙටම කියනවා අමාර දේය ධර්මයක්. මාර්යයට යන්න බෑ එතෙන්ට. මාර්යයට සතර සතිපට්ඨානෙ වඩන කෙනාව මාර්යයට පේන්නේ නෑ. එයාට මාර්යාව පේනවා, මාර්යයට යාව පේන්නේ නැහැ. යම සතර සතිපට්ඨානේ වඩන්නේ නැත්නම් මාර්යයට යාව පේනවා, එයාට මාර්යාව පේන්නේ නැහැ. එහෙනම් හොඳට මතක තබා ගන්න, මේ කායගත සතිය වඩනවා නම් වේදනාව පස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වලට කියනවා මොකද්ද? එතන වාසියට කියනවා අමාර ධර්මය කියලා. අමාර ධර්මයේ ඵලය මොකද්ද? අමච්චු දෙය ධර්මයක්. හොඳට මතක තබා ගන්න, මාර ධර්මය කියන්නේ මොකද්ද? ස්කන්ධ ධාතු ආයතන ටික මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්න කමට කියනවා මාර දෙය ධර්මය. ඒක ප්‍රතිඵලය මොකද්ද? මච්චු දෙය ධර්මයක් හම්බ වෙනවා. මම මගේ වූ ස්කන්ධ පැවැත්මක් හම්බ වෙනවා. ස්කන්ධයක ජරා මරණ වාසයක් හම්බ වෙනවා. ජරා මරණ දුක් සහිතව වාසය කරන්න පුළුවන් කමක් හම්බ වෙනවා. මාර ධර්මයට හම්බ වෙන ත්‍යාගය මොකද්ද? මච්චු දෙය ධර්මය. අමාර ධර්මය කියලා කිව්වේ මොකද්ද? නේතං මම නේසු හමස් මෙන්න මේසු අත්තාති. ස්කන්ධ ධාතු ආයතන ටික මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා නුවණින් දන්න දකින බවක් තියෙනවා. අමාරු දෙය ධර්මයේ වාසය කියලා කියන්නේ සතර සතිපට්ඨානෙ වාසය කරන බවක් තියෙනවා. සතර සම්‍යප්ප්‍රධානෙ වාසය කරන බවක් තියෙනවා. මේකට කියනවා අමාර දෙය ධර්ම. අමාර දෙය ධර්මයන්ගේ නිෂ්ඨාව නැත්තම් ලැබීම මොකද්ද? අමච්චු දෙය ධර්මයක්. මරණයටපත් නොකරවන ධර්මයක්. අන්න ඒ ස්වභාවය පෙන්නලා ඒ විදිහට ඊතර කරවන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා නම් සුවසේ ඒ අයගේ වචනේ ඇසිය යුතුයි කියලා, පිළිගත යුතුයි කියලා කෙනෙක් සද්ධාව ඇති කරගන්නවා නම් ඒ හැම කෙනෙක්ම මේ සැඩ පහර කපාගෙන සුවසේ ඊතරට යනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නවා. මච්චු දෙය ධර්මයොත් මාර ධර්මයොත් මච්චු දෙය ධර්මයොත් අමාර ධර්මයොත් අමච්චු දෙය ධර්මයොත් මොකද්ද කියලා පැහැදිලි කළා, වෙන් කළා, දීලා මෙලව යහපත පිණිස, පරලෝ යහපත පිණිස හික්මොන්ට දන් නැතුව අවවාද අනුශාසනා කළොත් ඊතර කරවන්න හැදුවත් මැද සුලියට අහුවෙලා ගිලෙනවා. එහෙනම් හොඳට ඉස්සෙල්ලා තේරුම් ගන්න මාර ධර්ම කියන්නේ මොකද්ද? අමාර ධර්ම කියන්නේ මොකද්ද? මච්චු දෙය ධර්මය කියන්නේ මොකද්ද? අමච්චු දෙය ධර්මය කියන්නේ මොකද්ද කියලා. එහෙම තේරුම් ගත්තාම කෙටියෙන් අපිට හම් වෙන්නේ චතුරාර්ය සත්‍ය. ඒ ඕනම කෙනෙකුට නුවණ එනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත හැකි කියන. එතකොට ආපහු මම මතක් කරනවා මච්චු දෙය ධර්මය කියේ තුන් භූමිය අනුගේ ස්කන්ධ ටික. හැබැයි ඒක පුද්ගලෙක්ගේ නෙමෙයි, සත්වයෙක්ගේ නෙමෙයි. අනාත්මයි, අනිත්‍ය දුක්ඛ අනාත්මෝ ධර්මතා ටික. ඇත්ත ඇති හැටිය පෙන්නනවා. තව පැත්තෙන් ගත්තාම සතර සතිපට්ඨාන ආදී සතිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ පැවැත්මට නම. අමාර ධර්මයක් තුල හිටියාම ලැබෙන්නේ අමච්චු ධර්මයක්. මරණයකින් පණවන්න බැරි, මරණයට යා නොහැකි අජරාමර වූ තැනක් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ නිවනට නම. ඉතින් පින්වතුන්ටත් මම මතක් කරන්නේ පින්වත්නි, ගොඩාක් බුද්ධිමත් වෙන්න. අනන්ත වූ දීර්ඝ සංසාරෙක බාහිර නෙමේ, කෙනා කෙනාට పూర్ව කර්මෙට උරුම වෙච්ච මේ කයම අවබෝධ කරගන්න බැරුව කයම මම මගේ කියලා ජරා මරණ දුක් විඳිමින් අදද ජරා මරණ දුකෙන් යුක්ත වෙලා කර්මානුරූප නැවත මේ වගේ ස්කන්ධ ටිකක් හදා ගන්නවා. මේ වගේ ඉවරයක් නැති පැවැත්ම. යම් කිසි කෙනෙක් අද මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා දැක්කොත් සත්ව පුද්ගල භාවයෙන් විඳින ජරා මරණ දුකෙන් මේ ජීවිතේම නිදහස් වෙනවා. ඒ විතරක් නෙමෙයි, මතු මේ වගේ කයක් සවිඥානික වෙන්න තියෙන හේතුවද නැති වෙනවා. සත්ව පුද්ගල භාවයේ දුකෙන් නිදහස් වෙන එකට කියනවා සෝපදිශේෂ නිබ්බාන. මේ වගේ කයක් සවිඥානික වෙල හැදෙන්න තියෙන දුකෙන් නිදහස් වෙන එකට කියනවා අනුපදිශේෂ නිබ්බාන. ඒකට යන්න තියෙන මාවත තමයි සතර සතිපට්ඨානේ. සතර සතිපට්ඨානෙන් කරන්නේ අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. ගොඩාක් එපා ගෙවල් දුරවල් වල වැඩ කටයුතු කරනකොට ගමන් බිම යනකොට මෙන්න මේ ටික මේ විදිහට හිත හිතා ඉන්න මේ උගන්නන ටික ඒ හොඳටම ඇති. ඒ කාන්තෙන් නිවන් දකින්නමයි වැඩ ගොඩාක් ඕනේ නැහැ. කැටි කළා කැටි කළා. ඕගොල්ලන්ගේ සිත් මොනතරම් දේවල් වලට ආස කෙරුවත් බැඳිලා තිබුණොත් ප්‍රශ්නයක් නැහැ. ඒවා අයින් කරන්න හදන්න ඕනේ නැහැ. අයින් වෙයි. සවිඥානික වස්තු විතරක් බලා ගන්න. ආධ්‍යාත්මික ශරීරයේදී මෙන්න මේ ටික මේ විදිහට හිතන්න. ලොකු අර්ථයක් තේරෙන්නේ නැත්නම් ඉස්සෙල්ලා ගිරව කියනවා වගේ මුමුණ ඉන්න. ඒකටම ඒ මුමුණන එකටම හිත සමාදි වෙලා ඒ අරමුණේම ඒ පද ටිකත් එක්කම සිහිනුවන ඇතුළට බැස ගන්නවා. මොකද්ද? මෙහෙම දැන් පෙනෙද්දි මේ කය මම කියලා පෙවුනට මම වගේ තේරුණාට මෙතන තියෙන්නේ කුණුප කොටස් ටිකකින් හැදුණු කයක් නේද කියලා පෙන්වන්නේ. එහෙම නැත්තම් මේ කය මම කියලා හිතුවට මම කියලා පෙවුනට මෙතන තියෙන කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුන් යුක්ත රූපයක් නේද කියලා පෙන්වන්නේ. ධර්මතා දෙකක් තියෙයි. මොකද්ද? මම කියලා දැනෙන්නේ මම කියලා පෙනෙන්නේ. හැබැයි පවතින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. මම කියලා හිතෙන මම කියලා පෙනෙන දෙයම තියෙනවා නෙමෙයි. තියෙන කය මම වූ කයම මට පේනවා. මට පෙනෙන්නේම මම වූ කයයි කියන එක තමයි ලෝකයාගේ ස්වභාවය. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා දෙකක්. කය මච්චු දෙය ධර්මයක්. කය මෙහෙම පෙනෙන එක මාර දෙය ධර්මයක්. කය මම කියලා මගේ ආත්මයයි කියලා පෙනෙන එක මාර දෙය ධර්මයක් කෙලෙසයක්. ඒක ප්‍රහාණය කටයුතු එකක්. කය මච්චු දෙය මරණයේ ස්වභාව කොටස් ධර්මයක්. ලෙඩවීම දිරීම මැරීම ස්වභාව කොටස් ධර්මයක් කය. ඒබඳු කය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා පෙනෙනකම කෙලෙසයක් කියලා දන්නවා. සතිපට්ඨානෙන් කරන්නේ මේ ස්කන්ධයයි කෙලෙසයයි දෙක එකක් වෙලා තමයි තමන්ට ජරා මරණ දුක උරුම කරලා තියෙන්නේ. මේ කයේ ඇත්ත පෙන්න මේ සතිපට්ඨානෙන් කරන්නේ රූපේ ඇත්ත පෙන්නන එක. ඇත්ත පෙන්න මේ කය මම, මේ කය මගේ, මගේ ආත්මය කියන කෙලෙසය ගෙවා ගත යුතුයි. ඒක ගෙවෙන්නෙම මෙන්න මේ විදිහට පෙන්වුවොත් විතර. මේ දෙන්න දෙන්නේ කියලා පෙන්වන්න තමයි හොඳට. හිතට හිතෙන මම කියන ගතියට කය පිළිගන්වන්න එපා. කය මම කියන කමෙන් හිත පිළිගන්න එපා. පිළිගන්න දෙන්න එපා. මම කියන හැඟීම කයට බැහැගන්න බැරි වෙන්න. කය දකිනකොට මම කියන හැඟීම උපදින්නේ නැති වෙන්න උපාය කරන්න. ඒකට තියෙන එකම මග ඒකායනෝයම් බිකේ මග්ගෝ. එකම මගයි, තියෙන වෙන මගක් නැහැ. මේ සතිපට්ඨානේ විතරමයි නිවනට තියෙන එකම මග. සතිපට්ඨානේ විතරමයි. ඕගොල්ලෝ මේ කයේ ඇත්ත පෙන්වීම හැරෙන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. මේ කය කෙස්ලොම් නියද සම්මස්නහර කියන කුණප කොටස් ටිකකින් හැදිලා තියෙන්නේ. කනබුන ආහාරයෙන් හැදුණු කුණප කොටස් 32කින් යුක්ත රූපයක් තියෙන්නේ නේද කියලා ඕගොල්ලෝ බලන්නේ මොකටද කියලා දන්නවද? මම මගේ මගේ ආත්මයයි කියලා මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා පෙනෙන ගතිය කයට බැහැගන්න ඉඩ නොදෙන එකයි යෝගෙන් කරන්නේ. ඊගාවට කය මෙහෙම බලන්නේ මොකටද කියලා දන්නවද? තව මේ කය දකිනකොට මම මගේ මගේ ආත්මය කියන හැඟීම සිතේ උපදින එක නවත්තන්න. මේ කෙලෙසය ස්කන්ධ එක්ක ස්කන්ධ ටික සිතේ තියෙන කෙලෙස් එක්ක එකට සම්මිශ්‍ර නොවෙන්නයි මේ කරන්නේ. හොඳට එතකොට දැනගන්න මෙන්න මේ කෙලෙස් දෙක වෙන් වෙන විදිහට හිත තබලා යෝගුළු බැලිය යුත්තේ. මම කියලා හිතුණට මම කියලා පෙවුණට මේ කයේ තියෙන මෙන්න මෙබඳු ස්වභාවයෙන් යුක්ත දෙයක් නේද කියලා කුණුප කොටස් වශයෙන් හෝ ධාතු වශයෙන් පෙන්වන්නේ. පෙන්නකොට නෑ කය මමමයි කියලා තමයි කියන්නේ. එතකොට අර මං කිව්වා වගේ තමන්ම තමන්ට ඔප්පු කරලා පෙන්වන්නේ. ඉතින් උඹ නම් කය උඹේ නම් උඹ කැමතිද ලෙඩ වෙන්න? කැමති නැත්තම් මේ කය ලෙඩ වෙනවා නම් හිතට මේ කය උඹේ කියලා හිතරන උඹේ නිමන බව නේකෙන් පේන්නේ. ඇත්තටම මෝඩකම කියලා කියන්නේ කෙලෙසියක්. ඒක හරියකට පුද්ගලයක් කරනවා වගේ තියෙන්නේ. මෝඩකම ගෙවා ගන්න ඔප්පු නුවණින් ඔප්පු කර කර පෙන්වන්න වෙනවා. ආධ්‍යාත්මික බාහිර වෙනසක් නැහැ. දැන් අනිත් කටියට පෙන්වනවා වගේම පෙන්වන්න වෙලා තියෙන්නේ මෙතෙන්ට තමන්ට. ඊගාවට සවිඥානික අනිත් කයවල් ගැන තෝග බලා ගන්න. දරුවා මාමා අයියා දුව පුතා කියලා සිහි වෙනකොටම අපි කියන්නේ දරුවා කියලා සිහි වෙනකොටම මම දරුවා කියලා දැක්කට මට දරුවා කියලා හිතනට එතන ඇත්තටම රූපය කනබුන ආහාරයෙන් හැදුණු අනාත්ම ටිකක් නේ. පස් දියේ ගිනි සුලං හතරෙන් යුක්ත රූප මිටියේ මම කෙනෙක් කියලා හිතුවා කියලා මම කෙනෙක් කියලා බැලුවා කියලා පස් දියේ ගිනි සුලං හතර වෙනස් වෙනවද කියලා පෙන්වන්න. තව සත්‍ය පුද්ගලියෝ කියලා හිතන තැනක මට සත්‍යයක් කියලා හිතුණට මට පුද්ගලයක් කියලා හිතුණට ඒ කය හැදිලා තියෙන්නේ පස් දියේ ගිනි සුලං හතරෙන් නේද කියලා පෙන්වන්න. තමන්ගේ බලනකොට හිතට මම කියලා හිතුණට හිතට මම කියලා තේරුණට මේ කය හැදිලා තියෙන පස් දෙය ගින සුලං හතරේ නේද කියලා පෙන්වන්න. අසෘතවත් පුතඥය කියලා කියන්නේ සත්‍යෙක් පුද්ගලියෙක් පෙනෙන්නේ සත්‍ය පුද්ගලියෙක් ඉන්න නිසාමයි කියලා හිතන්නේ. පෙනෙන්නේ ඉන්න කෙනයි ඉන්නේ පෙනෙන කෙනයි කියලා හිතන්නේ. පෙනෙන දෙයි ඉන්න දෙයි දෙකම එකයි. පෙනෙන්නේ පුද්ගලයෙක්ව ඉන්නේත් පුද්ගලෙක්. පෙනෙන්නේ ආත්මو තියෙන්නේ තාත්ම දෙයක් කියලා තමයි හිතන්නේ. ශ්‍රුතවත් කියලා කියන්නේ දෙපැත්තක් දකිනවා. පෙනෙන්නේ ආත්මو තියෙන්නේ අනාත්ම දෙයක්. සත්‍ය පුද්ගලෙක් කියලායි තේරෙන්නේ හිතට දැනෙන්නේ. නමුත් තියෙන්නේ සත්ව පුද්ගල නොවන ස්කන්ධ ටිකක්. පවතින දේ අනිකක් තේරෙන දේ අනිකක්. මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලායි හිතෙන්නේ. නමුත් තියෙන්නේ අනාත්ම ශරීරයක් කියලා පෙන්වනවා. ධර්මතා දෙකක් තියෙයි. ස්කන්ධ සහ කෙලෙස් කියලා ධර්මතා දෙකක් තියෙනවා කියලා ඇති හැටියේ දකිනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ලෝකයා ස්කන්ධ කෙලෙස් කියලා දෙකක් දකින්නේ හිතට සිහි වෙන දෙමයි කයට ඇහැට පෙනෙන්නේ පේන දෙමයි තියෙන්නේ කියලා හිතන්නේ. ඒ නිසා මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතන ටික පිරිසිඳ දැකලා ඒ අනුව තියෙන මාරදීය ධර්ම අයින් කරලා අජරාමර ස්වභාවයකටපත් වෙන්න ඔබට මේ සියලු කුසල ධර්මයන් හේතු උපනිශ්‍රියම වේවා. හොඳයි, එහෙනම් කල්පනා කරගන්න මේ ධර්මාසනේ පූජා කරපු එකට පින් අනුමෝදන් කරන්න අපි රාහුල ස්වාමීන් වඩි මේ ටිකක් ගැඹුරින් බණ කිව්වට බාහිර පින්කම් වලට බණ කියන්නේ එච්චර මම දක්ෂ මදි. ඉතින් ඒ හින්දා එක දෙයක් ඉතින් මතක් කරනවා. බොහෝම සද්භාවයෙන් කටයුතු කළ හර්ෂ සිරිවර්ධන මහත්මයාට, ඒ වගේම අනුසා විජේ සුරිය මැතිණිය, චිත්‍රා සිරිවර්ධන මැතිණිය, ප්‍රභා දයාවන්ත මහතා, අමරණා ත නරසිංහ මහත්මයා ඇතුළු සියලුම පින්වතුන් බොහෝම සද්භාවයෙන් මේ ධර්මාසනය පූජා කළා. ඉතින් මේ පින්වතුන්ට මෙලොව ජීවිතේ පුරාවට හිතේ තා සන්තෝෂ වෙන්නට පුළුවන්, මෙලොව ජීවිතේ ආශිර්වාදයක් වෙන, සාංසාරික වශයෙන් බොහෝ කාලයක් තමන්ට හිත සැප පිණිස හිත වැඩ පිණිස පවතින මහා කුසල ධර්මයක් සිද්ධ කරගත්තා කියලා සතුටු වෙන්නට ඕනේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා කිසිම කෙනෙකුට මොන විදිහටවත් හොලවන්න බැරි මහා පුණ්‍යවන්තයෝ පස් දෙනෙක්. ඒගොල්ලන්ගේ ධනයවත් කිසි කෙනෙකුට හොරහතුරන්ට විනාශ කරන්න බෑ. ධනෙ කිසි වෙලාවක ක්ෂය වෙන්නේ නෑ. ඒ මොකද ඒ හතර දෙනාම පෙර බුද්ධ ශාසනවල තමන්ට ධර්මයේ දෙන්න බැරි වුණාට අනිත් අයට ධර්මයේ දී ගන්න මහා කැපවීම කළ කෙනෙක්. ඒ අතර හිටියේ ජෝතිය සිටානු කියලා සිටානු කෙනෙක්. ඒ ජෝතිය සිටානන්ගේ ගෙදරට අඩි තියන්න බයලු කෙනෙකුට පෙනෙන්නේ මහා ගැඹුරු වලක් වගේලු. එච්චර විශාල සම්පූර්ණ මණිකක්ම එකම මණිකක් අතුල්ලා තියෙන මුළු පොළොවටම. ඉතින් මුතුමැණික් ඕනේ කියලා අහස බැලුවොත් තමන් කැමති තාක් වහිනවා මුතුමැණික් තමන්ගේ මිදුලට. එතකොට මොනතරම් ධනෙ දුන්නක් ක්ෂය වෙන්නේ. ඒකේ පින මොකද්ද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මෙයා ওই මැණික් කර්මාන්තේ කළ වෙලෙන්දේ. ඉතින් බුදුහාමුදුරන්ගේ බණ අහලා හරි සද්ධාව හිතුණා. නමුත් මෙයාට බණ කියන්න බෑ. ඈ ගොඩක් තේරෙන්නේ නැහැ. නමුත් එයාට හිතුණා අනේ මේ බණ ටික අහිංසක අසරණ මිනිස්සුන්ට අස්සවන්න පුළුවන් නම් අනේ එක සත්වෙක් හරි සසර දුකින් එතර කරවන්න පුළුවන් නම් මේ බණ පදයක් අස්සලා කියලා මෙයාට හරි කරුණාවක් හිතුණලු මිනිස්සු ගැනත්. ඒ වගේම හරි පැහැදීමක් ධර්මය ගැනත් හිතලා ක්‍රමයක් කල්පනා කළාලු කළාලු පස්සේ එකක් හිතුවලු මම මේ මැණික් මෙච්චර කල් හම්බ කරපු බුදුරජාණන් වහන්සේ ඉන්න භූමියේ අතුරනවා. එතකොට මිනිස්සු මැණික් ගන්න එනවා. එන එන අයට බුදුහාමුදුරු බණ කිව්වහම එක්කෙනෙකුට දෙන්නෙකුට හරි බණපදයක් හරි අවබෝධ වෙයිනේ කියලා. මෙයා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන දවසින් දවස ටික ටික හම්බ විසිරුවනවලු. ඉතින් මිනිස්සු ඉත ඈත ඉඳලා අද මටත් මැණිකක් අහිඳ ගන්න පුළුවන් වෙයි, මැණිකක් අහිඳ ගන්න පුළුවන් වෙයි කියන අදහසින් එනවලු මැණික් අහිඳින්න. ඔහොම මැණික් අහිඳින්න ඇවිල්ලා බණ අහලා සෝවාන් වෙච්ච මිනිස්සු මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි තරම් වුණාලු. ඈ ඉතින් ඒ වගේ සමහර සත්පුරුෂයෝ ඉන්නවා තමන්ගේ ජීවිතේ ගැන නෙමෙයි, මේ අවුරුදු 50ක 60ක ජීවිතේ ප්‍රතාපවත්කම නෙමෙයි බලන්නේ. අනවරාග වූ සංසාර දුකින් ඈතර වෙන්න ලැබුණු අවස්ථාවේ වටිනාකම තේරුම් අරගෙන ඒක තමන් තමුණුත් ඒකෙන් ප්‍රයෝජන අරගෙන මේ වටිනාකම තේරුම් ගන්නෙ නැතුව මේ తాවකාලික පැවැත්ම තුල බැඳිලා ඉන්න සත්වයෝ මොන ක්‍රමයකට හරි ගලවඬ මහා කරුණාවෙන් කටයුතු කරන සත්පුරුෂයෝ ඉන්නවා. ඉතින් ඒ අතර මම දන්න පමණින් ඒ බඳුම සත්පුරුෂ යුවලක් තමයි පින් උතුම් පිරිසක් තමයි මේ හර්ෂ සිරිවර්ධන මහතා සානුසාවිජේ සූරිය මෙතිණිය. ඒ වගේම මේ චිත්‍රා සිරිවර්ධන ප්‍රභාදයා වංශමරණාතනාත් සිංහ මහත්මයා ඇතුළු මේ පින් උතුම් මේ විතරක් නෙමෙයි මේට වඩා ජීවිතේ එදිනෙදා පරිභෝජනය කරන්න තිබුණු තමන්ගේ දේපව සාසනයට දෙන්න කැප වෙච්ච බොහෝ සද්ධාවන්ත පිරිසක්. අපි ගොඩක් දෙනෙක් තමන්ගේ ජීවිතය ගැන බලලා ඉතිරියක් තිබුණොත් තමයි ධර්මය හෝ සංඝයා හෝ ශාසනය ගැන බලන්නේ අතුරුලාභය. නමුත් ලෝකෙටම ආදර්ශමත් පවුලක් ශාසනය ගැන බලලා ඉතිරියක් තිබුණොත් විතර තමන්ගේ ජීවිතය ගැන බලන පිරිසක් ඉන්නවා කිව්වොත් කවුරුත් පිළිගන්නේ නැති වෙයි. මම ලංකාවේම හඳුනපු එහෙම පවුල් දෙකයි තාම තියෙන්නේ. එකක් මේ පින්වතුන්, අනිත් එක මම එහෙම කියන එකට දන් නොදෙනවා කියන එක නෙමෙයි දෙනවා. ඒ තමන්ගේ ගෙදර දොරේ ඒ පවුලේ අනිත් හැම දෙයකටම බලලා ඉතුරුවක් වුණොත් නේ දෙන්නේ. නමුත් එහෙම නෑ. මම තව දන්න දායක මහත්තයෙක් කෙනෙක් වාද්දුවේ හරි දුප්පත්. හැබැයි ඒ අවුරුද්දකට ලක්ෂ 15ක් විතර එකතු කරනවා. ඒ ලක්ෂ 15ම කරන දේ දන්නවද? වස් කාලේ කිට්ටු වෙනකොට සේනාසන ගන්න ගිහිල්ලා දෙපොට සිවුරු තනිපොට සිවුරු අඳන මහල සේනාසන සිය ගණනකටම ගේවත් හදලා නැහැ. සිවුරු පිරිකර මහල දෙනවා මුළු අවුරුද්දටම. ඊගව අවුරුද්දේ ඉඳන් හම්බ කරන දේ යන්තම් කෑමට බීමට ළමයිට තියාගෙන කන්න බොන්න දෙන ඉස්කෝලේ යවනවා. හම්බ කරන දේ ඔක්කොම කරන්නේ ඊගව අවුරුද්දට ආයතර කටන පින්කමට සිවුරු පිරිකර හදලා දෙනවා. ඉතින් මේ ගිය අවුරුද්දේ නම් ආවේ නැහැ, මෙච්චර කාලයක් ආවා. මෙහෙට විතරක් නෙමෙයි මේ ලංකාවේ හැම පැත්තටම. ඒ මිනිස්සියක් ගොඩාක් මෙලෝ ගැන බලන කෙනෙක් නෙවෙයි, පරලෝ ගැන හිතලා බොහෝම සතුටින් කරන්නේ. ඒ වගේම මේ උපාසකම්මා. එයක් කියන්නේ අනේ අපි මෙහෙම කරමු මේව කරමු කියලා මිසක ගේ හදමු කියලා නෙමෙයි. දෙන්නම එහෙමයි. ඉතින් ඒ විදිහම පවුලක් හැටියට මම දැක්කා මේගොල්ලොත්. ඉතින් මේ තමන්ට බොහෝ කාලයක් හිත පිණිස පවතින සැප පිණිස පවතින කුසලයක් කළේ අවුරුදු 50ක 60ක ජීවිතයට වඩා බොහෝ කාලයක් සසර මේ සෑම දිනාටම සුවපත් භාවයේ පිණිස මේ සියලු කුසලයන් පවතිවි. හොඳයි කල්පනා කරගන්න මේ වගේ සියලු ආකාරයෙන් පහල කරගත්තව සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොර ආරක්ෂා දිස්ත්‍රික්කයට අධිග්‍රහීතෝ ශාසන මාමක ඉෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දිව්‍යංග දිවිසිරි වැඩ දිනු කරගන්න දිව්‍ය පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්කන්තු දේශ ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධියන්තු සම්. ඒ වගේම සිහිපත් කරගන්න මේ සියලු ආකාරයෙන් පහල කරගත්තු සියලුම කුසලයන් මේ පින් උතුම් සියලු දෙනා නමින් නැසී කාලය යාත්‍රා කළා වූ සියලු ඥාතීන් සිහිපත් කරගන්න. ඒ වගේම මේ හර්ෂ සිරිවර්ධන මහත්මයාගේ ඥාතියු මීට 20 වසරකට පෙර පරලෝ සපත් ගුණදාස සිරිවර්ධන පියාණන්ටත් මේ පියාණන් ඇතුළු ඒ දෙකුලියන් ගිහිම වර්ග પરම්පරාගත ඥාතිනුත් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ සෑම දිනාටත් මෙතෙන්ට පැමිණි පින් උතුම් සෑම දිනාගේම මිය පරලෝගිය අවසීව ඥාතින් මේ මොහොතේ සිහිපත් කරගෙන අද දවසේ සිද්ධ කළා මේ සීල කුසල ධර්ම මියගේ ඥාතින්ට අනුමෝදන් කරන අනුමෝදන් වේවා. ඥාතින් දුකක සිටිනන් දුකෙන් අතු මිදී සපවත් භාගයට පත් වීම උතුම් නිවන සැනසෙත්වා කියන අදහස ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා. ඒ වගේම මේ පින්වත් සියලුම දෙනාටත් මේ සඳහා උදව් උපකාර කළා වූ සහ සම්බන්ධ වුණා වූ සියලුම දෙනාටත් දැකලා බලලා අතීත දීලා උදව් උපකාර කළා වූ සියලු දෙනාටත් පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදෙන් තුනුවන් සතු අනන්ත ගුණ බලෙන් මේ පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් මේ ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍රව දුරු වේවා. කරන කෙන යහපත් අදහස් සියල්ල සම්මුද වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසනසි පැමිණ වැඩවදාලා උතුම් අජරාමර නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්ම උතුම් නිවන් පිණසම් පාරමිතාවක්ම වේවා. අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මෙව චතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සංජිතෝ.